දෙය ශ්‍රද්ධාන්ත පින්වත්නි, අපි ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙන්නේ. මම හිතන්නේ ලක්මල් මහත්තයාට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් එහෙමනම් සාකච්ඡාව පටන් ගමු.
අවසරයි සානස, ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තිනවා.
හරි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් කිරීමේදී මාහට පයේ තද ගති, උණුසුම් ගති, සිසිල් ගති හොඳින් දැනෙන අතර සිත අරමුණෙන් පිට යාම වෙනත් සිතුවිලි ඒමහා නිදිමතද එන විටම දැනේ. එවිට වීරය වැඩි කර ගැනීමෙන් නිදිමත පහවෙයි. පර්යංකේදී නිදිමත එන බව හා සිත පිට යාම නොදැනෙන අතර විනාඩි 10ක්වත් එක දිගට අරමුණේ සිහිය පවත්වා ගත නොහැකිය. ඉදිරියට කරගෙන යා යුතු පියවරක් හා ආදී නව ආනිසංස කෙටියෙන් පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔව්, මං හිතනවා ඉතින් ආධුනික මට්ටමේ කෙනෙක් කියලා. ඉතින් කොහොමත් අපේ මනස එකපාරට නම් ඉතින් හැදෙන්නේ නැහැ. මොකද ඉතින් කාලයක් යනවා. ඉතින් හැබැයි ටිකක් උත්සාහයෙන් කරන්නයි තියෙන්නේ. මොකද يعني හිත පිට යන එක නෙමෙයි අපිට එකපාරට වළක්වන්න පුළුවන්. ඒ වෙනුවට අරමුණේ ඉඳීම තුළ තමයි ඕක වළක්වන්න වෙන්නේ. දැන් අපේ හිත ටික ටික තමයි හැදෙන්නේ. හිත පිට ගියාම කොච්චර කාලයක් අතරමං වෙලා ඉන්නවාද කියන එක සම්බන්ධයෙන් අපිට තීරණය කරන්න අමාරුයි. ඒක තීරණය වෙන්නේ අපේ එතන තියෙන තනිකර අසතිමත් භාවයක්. ඒ අසතිමත්ව අපි ඒකේ තියෙන ඒ රසයට වහල් වෙලා, නැත්නම් එතන තියෙන ආස්වාදයට වහල් වෙලා අපි සෑහෙන්න අතීතේ අනාගතේ ඉන්න ස්වභාවයක් තියෙනවා. නමුත් අපි යම් මොහොතක අපි වර්තමාණයට පැමිණියා නම්, වර්තමාන අරමුණක් ඇසුරු කරනවා නම්, අන්නේ ඇසුරු කරන මූල කර්මස්ථානය අපි වැඩි වැඩියෙන් ඇසුරු කරන්න අන්න එතන අපේ හිත ටික කිඳා බහින ස්වභාවයක්, එතන ටික වර්ධනය වෙන ස්වභාවයක්, එතන ටික ඒකාග්‍ර වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න තියෙන්නේ අපි ඒකට. ඉතින් එක එක උපක්‍රම යොදා ගන්නවා. අපි තමු සක්මන් භාවනාදී වම දකුණ කියලා මූලකම තහනක් පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී අපි කරන්නේ වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. පොළවේ ස්පර්ශ වෙනකොට ඒ වදින තැන හිත තියන්න උත්සාහත් වෙනවා. ඊළඟට දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත තියන්න උත්සාහත් වෙනවා. ආයි වම් පාදයේ වදිනවා. එතෙන්ට හිත තියන්න උත්සාහත් වෙනවා. ඉතින් ආධුනික මට්ටමේදී මේකත් තමයි. මොකද මේ බඳු සරල අරමුණක්වත් හිත අගේ කරන්නේ නැහැ. මොකද හිතට ඕනේ මොනවාම හරි ඊට වඩා බොහොම සංකීර්ණ, බොහොම ව්‍යාකූල දෙයක් තමයි අපේ හිත අගේ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට අපේ හිතට කොච්චර එකෙන් හානියක් සිද්ධ වුණත්, හිත වික්ෂිප්ත වුණත්, හිත විසිරුණත්, හිතේ රාග ද්වේෂ මෝහ වැඩුණත් අපි මේ බඳු අරමුණු ඇසුරු කරන්න තමයි කැමති. නමුත් මේ පාදයක් පොළවේ ස්පර්ශ වීම තුළ තියෙන තනිකර උපේක්ෂා වේදනාවක්, ඊටාම සරල එක් මේ අරමුණක්. ඉතින් ඒ බඳු අරමුණක හිත පුරුදු කරන්න ටිකක් කාලයක් යනවා. ඉතින් මෙතන ඉන්න අකමැති නිසා, මෙතන තියෙන ඒකාකාරීත්වය නිසාම හිත පිට යනවා. ඉතින් හැබැයි මේ පිට යන හැම වාරයක් පාසා ඊට පස්සේ අපි තුම උතන පිට ගිහිල්ලා ඔන්න විනාඩි 5ක් විතර අතරමං වෙලා හිටියා. මක් හරි කරන්න තියෙන දේක් මතක් වුණා. එතන අතරමං වෙලා හිටියා විනාඩි 5ක් විතර. පස්සේ තමයි මතක් වෙන්නේ ආ මෙතෙන්ට මේ දැන් දැනෙන දෙයට. දැන් මේ පාදයේ ස්පර්ශයට හිත ගන්න ඕනේ කියලා ටිකක් විනාඩි 5කට පස්සේ මතක් වුණා කියලා කියමු. ඊට පස්සේ අන්න ඒ වෙච්ච දේ ගැන පසුතැවෙන්න ගියොත් ඔන්න ආයි අපි අලුතෙන් ඒ වෙච්ච සිදුවීමට අපි අතිනුත් නිවරණ එකතු කළා වෙනවා. නමුත් අපි එතෙන්ට අලුතෙන් නිවරණ එකතු කරන්න අවශ්‍ය නැහැ. වෙච්ච දේ වුණා. දැන් ඔන්න දැන් ආයෙත් නැවතත් මගේ හිත වර්තමානයට පැමිණියා, සිහිය පිහිටියා. දැන් අන්න වර්තමාන මොහොතේ ඉඳන් දැන් මේ දැනෙන්නේ මොකද්ද? මේ වෙලාවේදී අපිට ඔන්න දකුණු කකුලයි පාදයේ ස්පර්ශලා තියෙන්නේ. අන්න එතෙන්ට හිත ගත්තා. මොකද අපි හිත පිට ගිය වෙලාවේ අපේ සක්මන නතර වෙලා නැහැ. කය ඇවිදින එක කරනවා. කය ඇවිද්දට හිත ඒ ඇවිදින ඉරියව්වේ නැහැ. අර බුදුරජාන් වහන්සේ කියන ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ මිහිති පජානාති කියන එකේ අපි නැහැ. අපේ කය ඇවිදිනවා. අපි වෙන ලෝකයක ජීවත් වෙනවා. ඉතින් ඒ ලෝකෙන් අයින් වුණාට පස්සේ අපි තාවකාලිකව ගිය ඒ ලෝකෙන් අයින් වුණාට පස්සේ ඔන්න නැවතත් මේ වර්තමානට එනවා. අන්න වර්තමානයේ එනකොට දැනගන්නවා මේ වෙලාවේදී කය ඇවිදිනවා. මේ වෙලාවේදී ඔන්න දකුණු පාදේ තමයි ස්පර්ශලා තියෙන්නේ කියලා අන්න තේරෙනවා. අන්නේ ස්පර්ශයට නැවතත් හිත තියෙනවා. අපි එතෙන්දී ආයි පසුතැවිලි වෙන්න දෙයක් නැහැ. මේ මෙන්න මෙච්චර වෙලා අහිමුණා නේද කියලා මේක ඒක හිතනවා කියන්නේ තවත් ඉතින් අලුතෙන් නිවරණ එකතු කිරීමක්. ඒ වෙනුවට අන්න මේ වෙලාවේදී දකුණු පාදයේ ස්පර්ශ වෙනවා. බැරිද මට මුළු හදින්ම මේ දකුණු පාදයේ ස්පර්ශයත් එක්ක ඉන්න. ආයිත් ඔන්න ඊළඟ වම් පාදයේ ස්පර්ශ වෙනවා. එතන ඒ විදිහට සිහිය පිටවන්න උත්සාහත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ආයිත් හිත පිට යනවා. ඒ කියන්නේ අපි හිත පිට යනවා කියන එකට පසුතැවිලි වෙනවා වෙනුවට මේ වෙලාවේ يعني වර්තමානයේ මේ පිට යද්දිත් කොහොමද මේ වෙලාවේදී මම යාන්තම් ඔන්න අරමුණු දෙකක් නැත්තම් මේ වෙලාවේදී ස්පර්ශ කීපයක් මම යාන්තම් බලාගත්තා නේද කියලා අපි තුල තියෙන්නේ හැකි සංඥාව. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම තාමත් මේක හිත පිට යනවා පිට යනවා පිට යනවා කියලා අපිවම අපි අවතක්සේරු කරගන්නවා මිසක් මේකට හැකි සංඥාවක් එන්නේ නැහැ. ඒ නිසා හිත පිට යෑම ගැන අපි මේ පසුතැවිලි වෙනවා වෙනුවට, හේ ගැන චෝදනා කරනවා වෙනුවට අපිට කරන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. හිත පිට යාවි. නමුත් අවස්ථාව ලැබුණාම මේ වර්තමාන මොහොතේ මේ දැනෙන දේත් එක මම ඉන්න උත්සාහත් වෙනවා. අන්නේ උත්සාහය යගේ කරන්න. එතනට තමන්ට ලකුණු දෙන්න. එතනට තමන්ට ප්‍රශංසා කරගන්න. මට කලින් මේ තරම්වත් කරගන්න බැරි වුණා. කලින් මට පියවර 5යි යන්න පුළුවන් වුණේ. දැන් මම පියවර 7ක් යනවා. කියලා අන්න එතනින් තමන් සතුටක් ඇති කරගන්න. අන්න ඊළඟට තමන්ට කරන්න තියෙන හුඟක් එහා තියෙන ඉලක්කයක් දෙනව වෙනුවට දැන් මට පියවර 7ක් පුළුවන්. බැරිද මට මේක පියවර 8ක් කරන්න. බැරිද මට මේක පියවර 10ක් කරන්න. ඔය විදිහට තමයි යන්න වෙන්නේ. ඒකයි අනිත් එක සමහරලාවට සක්මනේදී කොනේදී සමහරලාවට සතිය කැඩෙන්නත් පුළුවන්. මොකද අපි ඒකාකාරී ගමනක් තියෙනවා මුලින් ඉඳන් අගට යනකොට. නමුත් අගට ගිහිල්ලා එහා කෙළවරේදී ආපස්සට හැරෙනකොට සමහරලාට සතිය කැඩෙන්න පුළුවන්. එතෙන්දී ඒ නිසා එකපාරට හැරෙන්නේ නැතුව අපිට පුළුවන් ටිකක් එතන හිටගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණු කියාගෙන ගියා. ගියා ගිහිල්ලා වෙලා එතන අපි නවතිනවා. නතර වෙලා දැන් තමන්ට තේරෙනවා නතර වෙච්ච ස්වභාවය. දැන් තමන් හිටියේ කලින් හිටියේ ගමන් කරන ඉරියව්වේ. එතෙන්දී පාදයෙන් පාදයට බර සම්ප්‍රේෂණය වුණා. පැත්ත දෙපැත්තට ගියා. එතෙන්දී දැනෙච්ච විදිහ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන නිශ්චල ඉරියව්වක්. එතන නිශ්චල ඉරියව්වේ ඒ දැනෙන බර තමන්ගේ පාදවලට යටිපතුලට දැනෙනවා. මෙන්න මේ දැනීම තුළ ඉන්න පුළුවන්ද? ඒ නිශ්චල භාවය තුළ ඉන්න පුළුවන්ද? ඊට පස්සේ අන්න තේරුම් ගත්තා මේ ඉන්නේ හිටගෙන. අර බුදුරජාණන් වහන්සේ කියනවානේ තිට්ඨන්තෝවා තිට්ඨන්තෝ මිහිති පජානන්ද මේ හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්න බව දන්නවා. ඊළඟට අන්න හැරෙනවා. මේ හැරෙද්දිත් එක පාට හැරෙන්නේ නැතුව කලබලේ හැරෙන්නේ නැතුව ඔන්න වම දකුණ කියලා කෙටි පියවර කීපකින් හැරෙනවා. හැරලත් එක පාට ආපස්සට එන්නත් එපා. ආයෙත් හිටගෙන ඉන්න. ආයෙත් නිශ්චලයි හිටගෙන ඉන්නේ. ඒ ඉරියව මෙනෙහි කරනවා. ආයෙත් වම දකුණ කියලා එනවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අපි අපේ කය වර්තමානයේ තිබුණට අපේ හිත වර්තමානයේ ඉන්න පුරුදුලා නැහැ. අපේ හිත නිරන්තරයෙන්ම ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙන සරල භාවය වර්තමානයේ දැනෙන සුළුසුළු වේදනා ස්වභාවයන් නැත්තම් මේ කායිකව දැනෙන දේවල් වල ඒ තරම් රසයක් නැහැ යාට. රසයක් තියෙන දේවල් දැනුණොත් විතරක් යා වර්තමානයේ ඉන්නවා. ඉතින් අපිට සෑහෙන ආයාසයක් දරන්න වෙනවා මේ වර්තමානයට හිත ගන්න. මොකද මේ වර්තමානයේ හිත පවත්වන්නේ නැතුව ඒ කියන්නේ වර්තමාන අරමුණු මේ සම්මර්ෂණය කරමින් භාවනාවේ ගැඹුරු විපස්සනාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද නිවැරදි විපස්සනාවක් වෙන්න නම් මේ මොහොතේ මතුවෙන අරමුණු එතන එතන නිරීක්ෂණය කිරීම අවශ්‍යයි. ඒකයි අපි මේ තරම් වෙහෙසෙන්නේ මේ වර්තමානයේ හිත ගැනීම සම්බන්ධයෙන්. ඊළඟට දැන් පරයන්කයට ආවහම ඇතම් කෙනෙක්ට ඒ කියන්නේ වාඩි වෙලා ඒ තරම්ම සාර්ථක නැත්තම් සමන්ට පුළුවන් පොඩ්ඩක් ඉස්සෙල්ලා එතෙන්දෙත් ඉරියව්වට දාන්න. අපි මේක පාට දැන් ආනාපානට දැම්මොත් එහෙම සමහරලාට හිත පිට යනවා වැඩි. මොකද ඒ වෙනුවට දැන් අපි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ පොඩ්ඩක් ඒ කියන්නේ ඒ වාඩි වෙච්ච ඉරියව්වේ සුවය විඳින්න. දැන් හිතන්න අපි ටිකක් මහන්සිලා ගමනක් ගියා. දැන් වෙහෙසයි. ඒ වෙහෙස පිටින් ඇවිල්ලා වාඩි වුණාම දැන් තමන්ට දැනෙනවා යම් සුවයක්. කායික සුවයක් දැනෙනවා. කායික සැහැල්ලුවක් දැනෙනවා. මොකද අර කලින් හිටිය ඉරියව්ව ටිකක් වෙහෙස කරයි. නමුත් දැන් ඉන්න ඉරියව්ව ඊට සාපේක්ෂව යම් සහනයක් තියෙනවා. යම් සුවයක් තියෙනවා. අන්නේ සුවය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ කියනවා සුඛිනෝ චිත්තං සමාධියති. දැන් මේ හිත සමාධිමත් වෙන්න නම් කායික සුවයක් මානසික සුවයක් අවශ්‍යයි. ඉතින් මේ කරුණු ටික සම්පූර්ණ නොවි අපිට එකපාරට සමාධියක් හදන්න බෑ. මෙතන තියෙන හරිය හේතුඵල දහමක් අනුව පෙළ ගැස්සෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි වාඩි වුණා. වාඩිලා දැන් සුවයක් හත් විඳිනවා. දැන් කායික සැහැල්ලුවක් තියෙනවා. දැන් හිතල කරන්න ලොකු දෙයක් නැහැ. වාඩිලා ඉන්නේ මේ ඉරියව්වේ යම් සහනයක් තියෙනවා කලින් හිටිය ඉරියව්වට සාපේක්ෂව. දැන් ඕනනම් පොඩ්ඩක් තමන්ගේ කය තුල ස්පර්ශ ස්ථානවල පොඩ්ඩක් හිත රඳවන්නත් පුළුවන්. අපි හිතමු අත් දෙක ස්පර්ශ වෙන තැන, පාද නැමිලා තියෙන ස්වභාවය, පාදත් එක්ක මේ තමන්ගේ ආසනයත් එක්ක නැත්නම් කොට්ටෙත් එක්ක තමන්ගේ කයේ දැනෙන ස්පර්ශය, මේ වගේ තැන්වලට පොඩ්ඩක් හිත තියලා නැවතත් අර වර්තමාණයට හිත ගන්න පුළුවන්. දැන් එතකොට හිත ඇසුරු කරන්නේ අතීතයවත් අනාගතයවත් නෙමෙයි, මේ වර්තමාන අරමුණු කීපයක් තමයි ඇසුරු කරන්නේ. ඔහොම පොඩ්ඩක් කය තුල හිත රඳවනකොට තමයි මතක් වෙන්නේ ආ මේ කයට දැන් ඊටම ආවේනික යම් යම් ක්‍රියාවලීන් තියෙනවා. මේ කයේ දැන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට අනුරූපීව ඕනනම් අපිට බලන්න පුළුවන් මේ පිම්බීම හැකිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය දෙකෙන් කැමති එකක් තෝරගන්න. ඉතින් මේතන හොඳ මූණ කමටහන් දෙකක් තියෙන්නේ. එක්කෝ ආනාපාන සතිය, එහෙම නැත්නම් පිම්බීම හැකිරීම. ඉතින් මේ කමඨහන් දෙකෙන් එකක් තෝරගෙන අපි හිතමු ඇත්තටම ආධුනිකයෙකුට සමාහලාට මේ පිම්බීම හැකිලිමේ කමඨහන පහසු වෙන්න පුළුවන්. ඒ නිසා එයා අවධානය පවත්වනවා මේ උදර ප්‍රදේශයේ. එතන අවධානය තියන් ඉන්නකොට එයාට තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක උදරයේ කෙටි චලනයක් සිද්ධ වෙනවා. මේ හුඟක් ලොකු චලනයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊටාම සියුම් චලනයක් ඉස්සරහට සිද්ධ වෙනවා. පිම්බීමක් සිද්ධ වෙනවා. ඊළඟට හුස්ම පිට ගන්නවත් එක්ක ආපස්සට යනවා හැකිලීමක් සිද්ධ වෙනවා. තමන්ට පුළුවන් නම් මේ උදර ප්‍රදේශයේ සිද්ධ වෙන මේ පිම්බීමක් හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න පුළුවන් නම් අන්නේ වාරයක් පාසා අපේ සතිය දියුණු වෙනවා. ඒ කියන්නේ අපේ සතිය දියුණු වෙන්න ටිකක් අන්නේ වගේ අර නිරන්තර ස්වාභාවික ක්‍රියාවලියකට හිත යෙදීම ප්‍රයෝජනවත් වෙනවා. අපි නිකන් හිත තියාගෙන ඉන්නවා වෙනුවට ඒ හොඳ සියුම් අරමුණක නැවත නැවත මේක යොදවන්න ඒ තුලින් සතිය දියුණු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි පිහියක් මුවත් වෙනකොට ඒ මුවහත් ගලේ පිහිය අතුල්ලන වාරයක් පාසා තමයි ඒකේ මුවහත වැඩි වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ සිහියත් මේ ආස්වාස ප්‍රසවාස හුලං රැල්ලක තියන්න ඒ කියන්නේ දැනුවත් වෙන්න අන්න සතිය කියන ධර්මතාවය පොඩ්ඩක් ඉස්සරහට එනවා. තව පොඩ්ඩක් ඔන්න සමාධිය වර්ධනය වෙනවා. ඒ ස්වභාවයේ යමක් වැටහෙන්න ගත්තා නම් ඔන්න ප්‍රඥාවත් ටිකක් වර්ධනය වෙනවා. අන්න ඒ වගේ තමයි තින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී හම්බ වෙන මේ කියන්නේ බාධාවන් ජය ගන්න එකක් තමයි අර මේ දැන් වම දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් එතෙන්දිත් වම දකුණ කියලා ඒ කියන අතරවාරයේදී හිත පිට යනවා නම් ඕනනම් අපිට එතෙන්දී තව පොඩ්ඩක් මේ පියවර දෙකට කඩලා දෙන්න පුළුවන්. ඔසවනවා, තබනවා කියලා. එතකොට තමන් එසවීමේ මුළු ක්‍රියාවලියෙත් සිහිය පිටවන්න ඕනේ, තැබීමේ මුළු ක්‍රියාවලියෙත් සිහිය පිටවන්න ඕනේ. ඊළඟ පාදයේත් එසවීමේ මුළු ක්‍රියාවලියෙමත් සිහිය පිටවන්න ඕනේ, තැබීමේ මුළු ක්‍රියාවලියෙමත් සිහිය පිටවන්න ඕනේ. මේක කරන්නේ ඇස් දෙක අරගෙන. ඒ වගේමයි අනිත් අයත් මෙතෙන්දී ඇවිදිනවා. ඒ ඔක්කොම තියෙන මැදිහේ තමයි ඒ ඔක්කොම තියෙන අතරේ තමයි මේ අපිට උවමනා තැනට අපි හිත යොදවන්නේ. ඉතින් මෙතන ඇත්තරම මුලදී පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් ආධුනිකයෙකුට මේ දැන් සක්මන් භාවනාව. මොකද එතන අපි අනිත් අයත් ඉන්නවා, එයාත් සක්මන් කරනවා, අපිත් ඉන්නේ ඇස් දෙක අරගෙන, වටපිටේ දේවල් තියෙනවා, ඊළඟට අපි උවමනාවෙන් සක්මන් කරනවා. ඔය අතරේ තමයි අපි අපිට උවමනා තැනට හිත යොදවන්නේ. ඉතින් ඒ නිසා මුලදී පොඩ්ඩක් ඔක අමාරුයි. හැබැයි මේක අහු වුණා නම් කෙනෙකුට ඉඳගෙන කරන භාවනාවට වඩා සක්මන ප්‍රිය වෙන්නත් ඉඩ තියෙනවා. මුඟක් දිනකොට ඒ தත්ත්වේ තියෙනවා. ඉතින් ඒ නිසා අධෛර්ය නොවී කරගෙන යන්න, ටික ටික තමයි ඉතින් බාධා එනවා, ඒවා මඩගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.
හැබැයි සාන සීකර පර්යංකේදී නිදිමත එන බව සහ සිත පිට යාම නොදැනෙන අතර කියලා එකක්
තියෙනවා. ඒක තමයි. ඒ කියන්නේ පර්යංකේදී නිදිමත එන ගතිය සෑහෙන්න තියෙන්න පුළුවන්. මොකද එතන අපේ කියන්නේ දැන් හිතන්න අපි ගෙවල් දොරවල් වල ඉඳද්දී මේ ඔය හුස්ම දිහා බලන් ඉන්නේ නැහනේ. එතකොට ඉතින් රටේ ඇතුලේ දේවල් දිහා බලන් ඉන්නවා. එතකොට නිින්දයක් නැහැ. නිින්දයක්ද එතකොටත්? ප්‍රවෘත්ති බලනකොට එහෙම නිින්දයනවද? නැහනේ නේද? ඉතින් ඒ නිසා ඒවැ තියෙන්නේ හිත ආකර්ෂණය කරන ගතියක් තියෙන්නේ. එතකොට ඉතින් අපි ඇදිලා ඉන්නේ. ඒවැ හිර වෙලා ඉන්නේ. ඒවැ අපි මේ මුලා වෙලා ඉන්නේ. ඒතොර නිින්දක් යන්නේ නැහැ. නමුත් මෙතන මේ තියෙන සරල අරමුණ තුළ ඒ අරමුණ තව තව සියුම් වෙන හිත නිින්දට වැටෙනවා. ඉතින් ඒක අපි පුරුදු වෙන්න තියෙන්නේ. මේ කියන්නේ අරමුණ රළු වෙලාවෙදී අපේ සිහිය තියෙනවා. නිින්ද යන්නේ නැහැ. හැබැයි අරමුණ ක්‍රමානුකූලව සියුම් වීමම තමයි මේකේ ලැබෙන අභ්‍යාසය. මේකේ ලැබෙන අභියෝගය. ඉතින් අපිට පුළුවන් ද මේ සියුම් අරමුණෙත් අවදියෙන් ඉන්න. ඒක තමයි හදා ගන්න තියෙන්නේ. ඉතින් සමහර ලාවට ඉතින් ඒ උපක්‍රමය යොදා ගන්න පුළුවන් ටිකක් අපි තමු මුලින් ඔන්න ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ හිත එකඟ වෙනකොට ඔන්න පොඩ්ඩක් ඒක මෙනෙහි කිරීම නතර කරලා මේකේ ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඊට පස්සේ අපි හිතමු මේක සාර්ථක වෙගෙන යනවා. හැබැයි ඔන්න හිත නින්දර වැටෙනවා. ඔන්න ආයෙත් ඔන්න ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න පටන් ගන්න පුළුවන්. මොකද ආයෙත් පොඩ්ඩක් හිත අවදි කරලා ගන්න වෙනවා. ඉතින් එතකොට ආයෙ මෙනෙහි කිරීමක් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් තව උපක්‍රම වශයෙන් ඉතින් මේ ඉඳ ගන්න කලින් ටිකක් උණු වතුර ටිකක් එහෙම බීලා නැත්නම් තේ ටිකක් බීලා එහෙම එන්නත් පුළුවන්. අනිත් එක තමන් වාඩිලා ඉන්න තැනත් බලන්න. අඳුරු තැනක නම් වාඩිලා ඉන්නේ සමහර ලාට ඒක නිදිමතට ආරාධනා කරනවා. ඉතින් ඒ නිසා ටිකක් එළි මහලියේ මේ ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද මේ හුඟක් අඳුරු තැනක භවනා කරන්න ගියාම ආධුනිකයෙකුට නිින්දට යන්න තියෙන අවකාශය වැඩි. ඉතින් ඒ නිසා මේ හැබැයි හරියනවා. මේ ඒක තරම්ම බරපතල ප්‍රශ්න නෙමෙයි. හැබැයි ආධුනික මට්ටමේදී මේ නිින්ද යන එක වෙන්න පුළුවන්. තවත් නැවත නැවත උත්සාහත් වෙන්න. ඒ කියන්නේ සක්මනේදී පුළුවන් තරම් සිහිය ඉස්සරහට ගන්න, සතිය වර්ධනය කරගන්න. මේ පරයන්කෙදී ටික ටික තමයි ඉතින් ඒ තේන අඩුපාඩු ටික සකස් වෙලා එන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමින්වහන්සේ, ආනාපාන සති භාවනාව වැඩිමේදී පහත අපහසුතාව වළක්වා ගත හැකි ආකාරය කියා දෙන්න. එක නිදිමත දැනීම. දෙක නළලේ මැද වේදනාවක් ඇතිවීම.
ඔව් ඒක තමයි. කට්ටියට නිදිමත ඇවිල්ලා තියෙන මේ දවස්වල. ඒක තමයි. ආනාපාන සතියට වඩා එහෙමනම් පොඩ්ඩක් පිම්බීම හැකිලිම භාවනාව එහෙම ටිකක් අරමුණ රළු ගතිය වැඩි. ඒ නිසා එතනට පොඩ්ඩක් ඕනම් මාරු කරලා බලන්න පුළුවන්. අනිත් එක තමයි වාඩිලා ඉන්න ඉරියව් උනත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. දැන් අපි ඕන්ට වඩා සුවදායි ඉරියව්වක් දුන්නොත් එදින් ඉඳ යනවා. දැන් කට්ටිය වාඩි වෙලා හොඳට කකුලක් ඉස්සරහට දාලා බිත්තියටත් හේත් වෙලා භාවනා කරන්න යනවා. දන්නේම නැහැ නිදි. ඒක ඉතින් ගැලපෙන ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා අපි ඉරියව්ව පවත්වනකොට ඉරියව්ව භාවනා සඳහා වාඩි වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ නිදා ගන්න නෙමෙයි මේ වාඩි වෙන්නේ. ඒ නිසා හොඳ එක පැත්තකින් මුලදී බිත්තියකට හේත් වෙලා වාඩි වෙන්නම එපා. අනිවාර්යෙන් නිඳ යනවා. ඉතින් මේ මහත්යා වාඩිලා ඉන්නේ දැනටත් නේද? ඉතින් මේ අපි අර සුවයක් අවශ්‍යයි, කායික පහසුවක් අවශ්‍යයි. හැබැයි ඕන්ට වඩා සුවය දුන්නොත් නිදා ගන්නවා. ඒ නිසා අපි මේකෙන් මැද්දක් තෝරගන්න ඕනේ. උඟාක් මේ කායිකට කායික වෙහෙස දැනෙන අරමුණ මේ ඉරියවකට කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ කය වෙහෙස මේ කය රිදුම් කැක්කුම් දෙනවා නම් එතකොටත් හිත සමාධි කරගන්න අමාරුයි. ඒ වගේමයි අපි හුඟක් හාන්සි පුටුවක වාඩිලා නැත්නම් ඇල වෙලා නිදාගෙන භවනා කරන්න ගියාටත් ඒත් හරියන්නේ නැහැ ආධුනික මට්ටමේදී. ඒ නිසා මුල් මට්ටමේදී අපි මේ අතරමැදි අවස්ථාවක් තමයි තෝරගන්න තියෙන්නේ. ඕන්ට වඩා පහසුවකුත් නැහැ. හැබැයි අපහසුවකුත් නැහැ. අන්නේ බඳු ඉරියවක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් පුටුවක් උනත් කමක් නැහැ. ඒ පුටුව හැබැයි ගාක් මේ සුඛෝපභෝගී එකක් නොවිය යුතුයි. ටිකක් ඔය සාමාන්‍ය භවනා ආසන එච්චර සුඛෝපභෝගී නෑ. ඒකෙ තියෙන සාමාන්‍ය රෙද්දක් තියෙන්නේ. ඒකට පොඩ්ඩක් නිය හේතු වෙන්න පුළුවන්. නමුත් අර සාමාන්‍ය හාන්සි පුටුවක තියෙන තරම් සුවයක් නෑ. ඉතින් බඳු ආසනයක් වුණත් පාවිච්චි කරලා කවරදක් නැහැ. අර කලින් කිව්වා වගේ ඉතින් ටිකක් ඕනනම් තමන්ට ව්‍යායාම ටිකක් කරලා එන්න පුළුවන්, සක්මන කරලා එන්න පුළුවන්, ඊළඟට උණු වතුර ටිකක් හොඳට පානය කරලා ඉන්න පුළුවන්. ඉතින් ඔයගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් ඔය ප්‍රශ්නය මේ භික්ෂුන් වහන්සේලාට පවා තිබිලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට පවා රහත් වෙන්න කලින් ඔය ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ගිහිල්ලත් ඉතින් එක එක උපක්‍රම කියලාත් තියෙනවා. දැන් ආලෝක සංඥාව දිහා බලන්න කියනවා. ඒ කියන්නේ හොඳට ආලෝකයක් තියෙන තැන තමයි, කියන්නේ ආලෝක සභාවක් තියෙන තැන, අඳුර නෙමෙයි වාඩි වෙන්න කියන්නේ, ටිකක් ආලෝකේ තියෙන තැන. ඊළඟට එළියට ගිහිල්ලා ඕනනම් ආලෝකය දිහා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට අපි හිතමු මම මේ කියන්නේ වැඩිච්ච කෙනෙක්ට, සමාධිපැත්තක් එහෙම වැඩිච්ච කෙනෙකුට තමන්ට පුළුවන් නම් ආලෝක සංඥාව මතු කරගන්න, සමාධි නිමිත්තක් මතු කරගන්න. එතන තියෙන ආලෝක ස්වභාවයක්. එතකොට හිත නින්දට වැටෙන්නේ නැහැ. ඒක ඉස්සරහට පොඩ්ඩක් අරගෙන ඒකේ හිත පවත්වල නැවතත් හිත අවදි කරගන්න පුළුවන්. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියන ඕනනම් මේ හොඳට මේ කන් පෙති එහෙම හොඳට තද කළා නම් මිරික ගන්න කියලා එතනනුත් පොඩි උත්තේජනයක් එනවා. ඒ ඔක්කොම කළා ඉතින් හරියන්නේ නැත්නම් නිදා ගන්න කියනවා. මොකද මේ නිින්ද ඉල්ලනවානේ. කයට ඉතින් නිින්දත් අවශ්‍යයි. ඉතින් ඔය ඔක්කොමත් කළා මේක සාර්ථක වෙන්නේ නැත්නම් පොඩ්ඩක් නිදාගෙන එන්න. ඒ කියන්නේ ඇත්තටම මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සමහරවට නිදා ගන්නෙත් නැතුව ඒ කායිකව මේ විවේකයක් ගන්න නැතුව අපි කොහොම හරි මේක කරනවා කියලා ආවට සමහරවට අසාර්ථක වෙන්න පුළුවන්. මොකද කායිකව විවේකයක් අවශ්‍ය වෙනවා මේ කයට. ඉතින් ඒක දුන්නේ නැත්නම් එයා පරයන්කෙදි නිදා ගන්නවා. ඉතින් ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් අපි ඒ වෙනුවට මේ කයට වමනා කරන නින්ද දීලා ඊට පස්සේ යම් නැවුම් බවක් එක්ක මේ ලැබිච්ච කායික මේ විවේකයක් එක්ක ඔන්න අපි එනවා පරයන්කයට වාඩි වෙන්න, නැත්නම් සක්මනට. අර එතකොට Tamante ලැබිච්ච මේ විවේකයත් එක්ක, කයට ලැබිච්ච විවේකයත් එක්ක ලොකු ප්‍රමෝදයකින් භවනා කරන්න පුළුවන්. ඇත්තම භවනා කරන කාල පරිච්ඡේදයේ තමන් පූර්ණ අවධියකින් ඉන්නවා නම් ඒක මහා ලොකු කාල පරිච්ඡේදයක් නොවනත් ප්‍රශ්නයක් නෑ. දැන් ඇතම් කෙනෙක් අපි මෙහෙම කියමු. කෙනෙක් පැය 5ක් භවනා කරනවා. හැබැයි ඒකෙන් 3ක්ම නිදි. එහෙම හිතමුකෝ පැය 3ක්ම නිදි. තවත් කෙනෙක් ඉන්නවා පැය 2යි භවනා කරන, ඒක සම්පූර්ණයෙන් අවදි වෙලා. ඒකට දෙන්නම එකයි වගේ තමයි තියෙන්නේ. මොකද අර පැය දෙකක් භවනා කරන කෙනා පූර්ණ අවධියකින් හොඳ නැවුම් බවකින් තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් එතෙන්ද කාර්යක්ෂමතාව තමයි බලන්න තියෙන්නේ. අපි කරන කාර්ය තුළ 100%ක් ඉන්නවා නම්, හොඳ ප්‍රමෝදයකින් ඒ කටයුත්තේ යෙදෙනවා නම්, අන්න එතන අපේ උද්‍යෝගයකින් මේ භවනාව වැඩෙනවා. ඉතින් අපි කායික විවේකයක් අවශ්‍යයි. විශේෂයෙන් අපි හිතමු ආනාපාන සතියෙන් වඩන කෙනෙක් සාමාන්‍යයෙන් පැය 5ක්වත් නිදා ගන්න ඕනේ. රාත්‍රී නිින්ද මුල් කාලෙදී බාධා කරගන්න එපා. නමුත් පස්සේ ඉතින් විපස්සනා වඩනකොට ඔය එහෙම හිවිහිම් වෙන්න පුළුවන්. ඒක එතකොට ඒ යෝගාවචරයට ඒක දරා ගන්න පුළුවන්. එයාගේ මනසේ යොමනා කරන විවේකයක් විපස්සනාව හරහාම හැදෙනවා ටික ටික. ඒ නිසා විපස්සනා යෝගාවචරයෙකුට නිින්ද යාමේ ප්‍රශ්න වතු වෙන්න පුළුවන්. නමුත් එයාට ඒක දරාගෙන යන්න පුළුවන්. නමුත් ආධුනික මට්ටමේදී ආනාපාන සතිය වගේ දෙයක් වඩන ආගම් මේ ආධුනික යෝගාවචරයෙකුට මේ සාමාන්‍ය කාලසටහනකට යන්න අවශ්‍යයි. එයා අනවශ්‍ය විදිහට නිදි මරාගෙන මේක කරන්න යන එක සුදුසු නෑ. හොඳයි.
ඒ
ඔකේ. ඇත්තම තීන මිද්දේ වර්ධනය වෙච්ච අවස්ථාව තමයි නිදිමත කියලා කියන්න වෙන්නේ. හැබැයි තීන මිද්දේ කියලා කිව්වහම සාමාන්‍යයෙන් කම්මැලිකම කියන අදහසත් ගන්න පුළුවන්. දැන් අපිට තියෙනවානේ හෙට කරනවා, නිද්දා කරනවා, ඊළඟ මාසේ කරනවා, පෙන්ෂන් අරන් කරනවා කියලා අපි කල් දානවානේ. එහෙම ගතියකුත් තියෙනවා. ඒකත් ඉතින් කල් දාන ගතිය එතන තියෙන්නේ. හැබැයි තීන මිද්දේ කියන්නේ සාමාන්‍යයෙන් අත දක්වන්නේ අර සිතේ සිතුවිලි වල තියෙන නිකන් මලානික සත්‍ය ස්වභාවයක්, සැඟවුණු ස්වභාවයක්, ක්‍රියාශීලී නොවන ස්වභාවයක් වශයෙන් තමයි මේ අර්ථ දක්වන්නේ. ඒ නිසා මේ දැන් අපි කොහොමද ඉතින් භාවනාවේදී සාමාන්‍ය මුලින් සමාධියක් හදාගන්න කාලෙදී අපි දුවල පැනලා මොකක්වත් කරන්න ගතියක් නැහැ නේ. අපි බොහොම වාඩිලා බොහොම සුවසේ මේ ඉතාම සරල අරමුණකනේ හිත තියන්න යන්නේ. ඉතින් මේක හරි සූක්ෂමයි. එතකොට මේ තීන මිද්දට අහු වෙන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න මුලදී අපි හිත පිට යනවා, ඒක ඔන්න වළක්වගත්තා. කාමච්ඡන්දෙන් හිත බේරගත්තා. හිත ව්‍යාපාදයට යනවා, ඒකත් බේරගත්තා. අපි හිතමු ඊළඟට හිත විසිරෙන ගතියත් බේරගත්තා. ඊළඟට විචිකිච්ඡාත් බේරගත්තා. ඉතින් මේ ඒ දෙපැත්තේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකයි, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පැති දෙකයි, මේ දෙපැත්ත තමයි සාමාන්‍යයෙන් මුලදී කරගන්න පුළුවන්. හැබැයි අන්තිමට දාසේ අහු වෙන්නේ තීන මිද්දර තමයි. හැබැයි තීන මිද්දර අහු වෙනවා කියන්නේ දැන් නීවරණ හතරක් යටපත් වෙලා හැබැයි. ඉතින් මේක මේ ක්‍රමානුකූලව තමයි ජය ගන්න වෙන්නේ. ඉතින් අපි හිතනවා නම් ටංගාලා අපි තමු දැන් ඉඳගෙන භාවනා කරනවා. ඉඳගෙන භාවනා කරනකොට ටික ටික හිත සමාධිමත් වෙගෙන එනවා. අරමුණ සියුම් වෙගෙන එනවා. ඒ සියුම් අරමුණේ දැන් සිහිය පවත්වන්න බැරි වෙලා දැන් අපි නින්දට වැටෙනවා කියලා හිතන්න. අපි මේ හැම අවස්ථාවකදීම අපි නැගිටිනවා නම් නැගිටලා ඔන්න අපි සක්මනට යනවා. ඒතර කවද්ද අපි මේ සියුම් ස්වභාවය හිත පවත්න්නේ? එතෙන්දී අපි නිින්දට යාවි. නමුත් ඊළඟ පාර ආය උත්සාහත් වෙන්න ඕනි. කියන්නේ මේ සියුම් මරමුණේ තාම නිත නිින්දට යනවා. හැබැයි මේක ටික ටික හිතට තේරුම් ගන්නවා. හිත පුරුදු වෙනවා මේ සියුම් අරමුණෙත් අවදියෙන් ඉන්න. අපි ඒ නිසා කියන්නේ කොයි වෙලාවෙකද මම නැගිටලා සක්මනට යන්නේ? කොයි වෙලාවදත් කමක් නැහැ, හිත නිදාගත්තු දෙන් එයා මේ අරමුණ සියුම් වීමක් වෙන්නේ. ආයි හිත ආයි පොඩ්ඩක් උතන නිින්ද ගියාට ආයි මට අවදි භාවයක් එනවා. ආයි අරමුණ පොඩ්ඩක් කරනවා, ආයි මතු වෙනවා, ආයි මෙතෙන්ට උඩට එනවා. ඉතින් අන්න ඒ වගේ පොඩ්ඩක් උඩ යට යමින් තමයි මෙතන හැදෙන්නේ. ඉතින් ඒ හැදෙන්නත් අපි අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් අපි හිතනවා නම් මේ ඉතාම සූක්ෂම අරමුණෙත් 100ට 100ක් හිත පළවෙනි වතාවෙම අවදියෙන් ඉඳී කියලා ඒක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් නිින්දට යටෙනවා. අනිවාර්යෙන් නිින්දට වැටෙනවා. නමුත් අපි තේරුම් ගන්නවා දැන් මේ අරමුණ ඉතාම සූක්ෂමයි. මෙයා මේ සූක්ෂම අරමුණේ අවදියෙන් ඉන තරම් මගේ තාම සතිය ප්‍රබල නැහැ. හැබැයි ටික ටික මේක හැදෙනවා. ඒකයි සක්මනේදී වගේ තැන්වලදී තමයි ඒක වර්ධනය කරන්න පුළුවන්. ඊටාම සියුම් අරමුණක හිත මේ පවත්වමින් එහෙම කරන්න කරන්න ටික ටික මේ අවදිමත් භාවය හැදෙනවා. පොඩ්ඩක් ඉතින් කාලයක් දෙන්න වෙනවා අපිට. ඔව් හොඳයි.
සරණ සේ ප්‍රශ්නෙම තව කොටසක් තියෙනවා. එදිනදා ජීවිතයේ සක්මන් භාවනාව වැඩිවීමට සුදුසු වැඩිමියට පහසු වන උපක්‍රම කීපයක් දේශනා කරන මැනවි.
ඔව් ඇත්තරම අපි දැන් හොඳම ක්‍රමයේ තමයි අපිට සක්මනක් හදාගන්න පුළුවන්. ගෙදර සක්මනක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි ඉතාම වටින්නේ. කියන්නේ අපිට පොඩි වැලි ටිකක් දාලා බොහොම මේ සමතලා බිමක් හදාගන්න පුළුවන් නම් අඩි 20ක 30ක ඒක තමයි ඉතාම වටින්නේ. ඒ එතන තියෙනවනේ හැබැයි ප්‍රසන්න ස්වභාවයක්. හොඳට ඒක අතුගාලා ඒක දැක්කහම ප්‍රිය උපදවන ගතියක්, හිත නිවන ගතියක්, සක්මනට ආරාධනා කරන ගතියක් එතන තියෙනවා නම් ඉතාම වටිනවා. ඉතින් අපි හිතමු ඒක හදාගන්න බැරි නම් මේ අපි හිතමු නිවසේ ඇතුලේ වගේ නම් ලනු පැදුරක් ගන්න පුළුවන්. ලනු පැදුරක් වගේ දෙයක් තමන්ගේ පොඩ්ඩක් බඩු මූට්ටු ටික පොඩ්ඩක් එහාට කරලා නියම් කොරිඩෝ එකක් වගේ ඕකට වෙන් කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපිට වැලි මලුවක් ඇත්තෙත් නැහැ, කොරිඩෝ එකක් ඇත්තෙත් නැහැ. හැබැයි තන බිස්සක් වගේ තියෙනවා කියලා, තනකොළ පිටනයක් වගේ තියෙනවා කියලා ඒක උනත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ටිකක් ඒකේ ටිකක් දිග තැනක් තෝරගත්තා, තනකොළ ගොඩේ හරි කමක් නැහැ. මේ වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ නිසා අපි අර තියෙන සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. ප්‍රශස්තම මට්ටම කියනවා නම් වැලි මලුවක් හදාගන්න එක. ඉන් එහා එක ගත්තොත් ඉතින් අපි හිතමු ලනු පැදුරක් වගේ දෙයක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ඒ කොරිඩෝ එකක් වගේ තමන්ගේ නිවසේ තියෙන යම් කිසි දිග තීරුවක් සොයාගන්න එක. නැත්නම් එළියේ හරි පේමන්ට් එකක් වුණත් කමක් නැහැ. ඉතින් අර ඒ වගේ අපි තියෙන දේවල් වලින් කොහොමද මෙතෙන්ට ප්‍රයෝජනේ ගන්න කියලායි බලන්න තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි ඇතම් කෙනෙකුට මෙච්චර දිග තීරුවක් නැත්නම් මේ පොඩ්ඩක් 100 අකුර හැඩයට හරි කමක් නැහැ. යන්න පුළුවන් නම් ඕක ප්‍රයෝජනේ ගන්න පුළුවන්. අපි හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම අඩි 30ක් එක දිගටම තියෙන්න ඕනේ කියලානේ. නමුත් ඇතම් තැන්වල එච්චර ඉඩක් නැහැ. ඉතින් සමහර අය අහනවා ස්වාමිනාස කමක් නැද්ද මෙහෙම ගිහිල්ලා එල් අකුර හැඩයට ගියාට කමක් නැද්ද? 100 අකුර හැඩයට ගියාට කමක් නැද්ද කියලා අහනවා ඉතින්. දැන් ගේෆාර වැඩසටහනෙත් ඇහුවා මේ වෘත්තාකාරය ඇවිද්දර කමක් නැද්ද කියලා. කමක් නැහැ. ඉතින් අපිට සතියෙන් ඇවිදින්න පුළුවන් නම් ඒක එච්චරම ගැටලුවක් නැහැ. ඉතින් අර මේ සාමාන්‍ය සක්මන් මළුවක තියෙන්නේ ඒ එතන පොඩි වාසියක් තියෙනවා. අපිට අභ්‍යාසයක් ලැබෙන හොඳට කෙලින් යනකොට සිහිය පිහිටවන්න, හැරෙන තැනදී ඒ විදිහට සිහිය පිහිටවන්න මේ අභ්‍යාසයක් ලැබෙනවා. ආපහු එනකොට සිහිය පිහිටවන්න අභ්‍යාසයක් ලැබෙනවා. නමුත් අර වෘත්තාකාරව වගේ යනකොට ඉතින් අර හැරෙන තැන්වලදී මේ වෙන්න පුළුවන් ඒ අභියෝගය අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ පාදයක් ගානේ ස්පර්ශය තියාගෙන ස්පර්ශයට හිත තියාගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් වෘත්තාකාර එකක් හොයාගන්න දිගට එහෙම යන්න පුළුවන් නම් ඒක උනත් කමක් නැහැ. ඔව්.
අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භීමට පෙර තම ජීවිතයේ බුදුරදුන්ට පූජා කිරීම සුදුසුද?
වරදක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම අපි කියනවා අර තෙරුවන් වන්දනා කළා, තෙරුවන් සමා කරගෙන, තෙරුවන් විශේෂ ජීවිතේ පූජා කළා පටන් ගන්න කියලා. එතන තියෙන ඇත්තම අපේ අපි තුල මුරුදු භාවයක් ඇති වෙනවා. අපි බොහොම බිමට බහිනවා, බොහොම නිහතමානී වෙනවා. නිහතමානී වෙලා තමයි කටයුත්ත පටන් ගන්න. ඒක ඇත්තම භාවනාවට ප්‍රයෝජනවත්. එහෙම නැතුව අපි ලොකු නිකන් තද භාවයකින් බොහොම රළු ගොරහැඩි හිතක් සහිතව මම ඔක්කොම දන්නවා කියලා හිතාගෙන පටන් ගත්තොත් මේක හරියන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම සරල වෙලා බොහොම සාමාන්‍ය මිනිසෙක් වෙලා මම මේ හුදු ශ්‍රාවකයෙක් පමණයි භාගතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ කියලා මම බොහොම බිමට බැහැලා මේ අහිංසක විදිහටම පටන් ගන්නවා නම් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ කටයුත්ත තමයි ඇත්තටම ඔය පූර්ව කෘත්‍යෙදි කරන්නේ. අපි තෙරුවන් වන්දනා කරනවා, තෙරුවන් සමා කරගන්නවා, ඊළඟට තෙරුවන් විශේෂ ජීවිතේ පූජා කරනවා. ඒ තුළ අපි බොහොම නිහතමානී වෙනවා. බොහොම සරල මිනිසෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි බුදුරජාන් වහන්සේ කියපු දේ කරනවා. බුදුරජාන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ? ඒ අනුව අපි කටයුතු කරනවා. ඉතින් ඒ බඳු දෙයක් තමයි තියෙන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් කම ගන්න තියෙන අවස්ථාව තියෙනවා.
ඒකයි ස්වාමීන් වහන්සේ අපි ඉතින් අර දැන් අපි ඉස්සෙල්ලාම අර දකුණු කකුල උස්සනවා තියෙනවා මේ ඊට පස්සේ වම් කකුල උස්සනවා තියෙනවා කියලා එහෙම හිතුවා.
ඔව්.
ඊට පස්සේ දැන් අපි අර මේ උස්සනවා එහාට යවනවා තද තියෙනවා කියලා දෙවෙනි පියවර කෙරුවා. ඉතින් ඊට පස්සේ දැන් අපි අර ස්වාමින් වහන්සේ මෙතනදි කිව්වනේ මේ අර පොළොවට තද වෙනකොට ඒ රුදු මොලක් බව දැනගන්න ඒ භාවනාවේ තේරුම මොකද්ද කියන එකයි මට දැනගන්න.
නැහැ ඇත්තටම එකම භාවනාව. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ සක්මනේදී පාදයට විවිධාකාර දේවල් දැනෙනවනේ. අපිට මුලදී සමහරවිට මේ ගෙන යාමේ ක්‍රියාවලිය ඒ තරම්ම දැනෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට පොළවට තද කරනකොට ඒ රළු ස්වභාවය හොඳට දැනෙනවා. තේරෙනවද? ඒ ඔය නවත්තල ඕනේ මේකට එන්න හැබැයි. මේ රළු ස්වභාවය හොඳට දැනෙනවා. පාදයේ පොළොවට වදිනවා මේ වැලි පොළවේ. අන්න ඒ රළු බව දැනෙනවා. ඒ හින්දා එතන හිත තියෙන එක පහසුයි.
ඔව්.
ඒ නිසා එතන පටන් ගන්න ලේසි. දැන් අපි ඒකයි දැන් පොළොවේ පාදයේ වදිනවා, එතනට රළු බවක් දැනෙනවා. එතකොට ඕනම් වම කියලා මෙනෙහි කරනවා. ඊළඟට අන්න ආයි දකුණු පාදයේ පොළවේ වදිනවා. වැදුනට පස්සේ අපි හොඳට දන්නවා මේ වැදුනේ දකුණු පාදේ. මේක තව ටිකක් ස්ථිර කළා 100%ක් අපේ අවධානය එතනට ගන්න ඕන අපි දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් දැන් මෙතන තමයි මේ පටන් ගන්න ස්වභාවය. පටන් ගන්නේ ඔතනින්. හැබැයි ඔතන නෙමෙයි අවසානය. තව ඉස්සරහට යන්න තියෙනවා. තව තවක වර්ධනය වෙන්න අන්න අපිට තේරෙනවා මෙතන උදාහරණයක් වශයෙන් අපි කියමු ටයිල් පොළේ සක්මන් කරනවා. ටයිල් පොළේ තද ගතිය මුලින් තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් සමහරවිට කෙනෙකුට දැන් ටයිල් එක යදිනකොට සමහරවිට අනිත් තැන් වලට සාපේක්ෂව මෙතන සිසිල් බවක් තියෙනවා වෙන්න පුළුවන්. වගේම සිනිඳු බවක් තියෙන වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඊටාම සියුම් අනෙකුත් ලක්ෂණ තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ අර ධාතුන්ගේ විවිධ ප්‍රකට ලක්ෂණ වලින් අපි පටන් ගත්තට අප්‍රකට ලක්ෂණ දැන් ඊළඟට සිහිය දියුණු වෙන්න තේරෙන්න ගන්නවා. අන්න ඒවටත් සිහිය පිහිටවනවා. ඊළඟට අන්න පාදය ඔසවනවා. ඔසවීමේ ඒ දැනෙන ස්වභාවය තමයි බරගතියක් දැනෙනවද, සැහැල්ලු ගතියක් දැනෙනවද? අන්න පාදයේ ගෙන යනවා. එතකොට තියෙන චලන ස්වභාවය පාදයේ පහත් කරනවා. එතකොට තමන්ට දැනෙන යම් කිසි චලන ස්වභාවයක් නැත්නම් බරගතියක් ඒ ඔක්කොටම බලන්න පුළුවන්. ඒ කියන්නේ අර හිත තව තව වැඩෙන්න වැඩෙන්න සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න මෙතන තියෙන මේ ධාතු ක්‍රියාකාරීත්වය හොඳට වැටහෙන්න ගන්නවා. ඉතින් මේ ඔක්කොම එකට එකපාර තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආධුනික මට්ටමේදී මේ ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ අපි දුමු ආනාපාන සතිය විස්තර කරද්දිත් මුලින් කියන්නේ සතෝව අස සති සතෝ පස්ස සති. නිකන් සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම ගෙහලන්න. ඉතින් අපි එකපාරට මේක අමාරු කරගෙන සුදුසු නැහැ. මොකද අපි පටන් ගන්න ඉන්න තැනකින් යෝන්නේ නේ පටන් ගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ ඒකයි කියන්නේ දැන් සිහියෙන් ආස්වාසයක් කරන්න. සිහියෙන් ප්‍රසවාසය බලන්න. නා ආස්වාසයක් සිද්ධ වෙනවා ඒ ගැන සතිමත් වෙනවා. ප්‍රසවාසයක් සිද්ධ වෙනවා ඒ ගැන සතිමත් වෙනවා. ඔතනින් පටන් ගන්න. හැබැයි එතන නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා බලන්න. දැන් ඔන්න ආස්වාසයේ මොන වගේද? ඒකද උණුසුම්ද සිසිල්ද? ඒ වගේ බලාගෙන යනකොට ඔන්න කෙනෙකුට තේරෙන ඔන්න එක ආස්වාසයකට සාපේක්ෂව ඊළඟ ආස්වාසය ඔන්න දිගට වැටෙනවා. එක ආස්වාසයකට සාපේක්ෂව ඊළඟ ආස්වාසය ඔන්න කෙටිව වැටෙනවා. ඒකයි අර කියන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. දැන් හිතන්න අර මුලින් හිත මේ ඉබාගාත ගිය මේ යෝගාවචරයගේ හිත දැන් කොච්චර දුරට වර්ධනය වෙලා තියෙන්න ඕනේද මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර තියෙන මේ සියුම් වෙනස්කම් වටහා ගන්න. ඉතින් ඒක එකපාරට කරන්න බෑනේ. ඉතින් මුලදී අපි කරන්නේ මේ වර්තමාන මේ අරමුණේ තියාගන්න උත්සාහයක් විතරයි මුලදී කරන්නේ. නමුත් ඒක සාර්ථක වෙන්න ඔන්න අපි ඊළඟ අධීරට යනවා. ඊළඟ පියවරට යනවා. අපි උත්සාහත් වෙනවා මේ අරමුණේම තව තියෙන සියුම් ලක්ෂණ බලන්න. ඒතර මේ ආස්වාසය කලින් එකට සාපේක්ෂව දැන් දිගද? කලින් එකට සාපේක්ෂව කෙටිද? නැත්තම් අපි හිතමු අනිත් පැත්තෙන් කියනවා මේක උණුසුම්ද මේක සිසිල්ද මේක කොයිනාස්පුඩුෙන්ද යන්නේ. ඉතින් අර ඒ වගේ විස්තර තේරෙනවා. එහෙම බලන්න තමයි හිත තව තවත් සියුම් වෙන්නේ. සම්පජඤ්ඤය වැඩෙන්නේ. ඊටත් එහාට තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගෙනියන්නේ අර ඒකේ මුල ස්වභාවය බලනවා. ඊටාම සියුම්ම පටන් ගන්න හැටි, වර්ධනය වෙන හැටි, ෂේ වෙලා යන හැටි, නැති වෙලා යන හැටි. ඊට ආයි ප්‍රස්වාසයේත් පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙලා යන හැටි, මුල මැද අග බලනවා. ඉතින් ඒ වගේම ස්වභාවයක් සක්මනේත් තියෙනවා. සක්මනේත් මුලින් අපි නිකන් වම දකුණ කියලා පටන් ගන්නවා. නමුත් එතන සිහිය පිහිටියට පස්සේ අපි උත්සාහත් වෙන්න ඕනේ ආ මේකේ දැන් මොනවාද දැනෙන්නේ? ඔන්න දැන් මට රළු ගතියක් දැනෙනවා. අන්න ඒකේ මං හිත තියා යන යනවා. ඊට පස්සේ බලන මේ රළු ගතියට අමතරව තව මොනවාද තියෙන්නේ? මේකේ තමාට සමහරට සිසිල් ගතියක් තියෙන්න පුළුවන්. සිනිඳු ගතියක් තියෙන්න පුළුවන්. නැත්තම් පාදයේ ඔසවනකොට සැහැල්ලු ගතිය දැනෙන්න පුළුවන්. තබනකොට බර ගතිය දැනෙන්න පුළුවන්. මේ ඔක්කොම ලක්ෂණ තේරුම් ගැනීම වැදගත්. ඉතින් හිතන්න අපේ ඇතුලේ කතාව සෑහෙන සමනේ වෙලා හිත පිට යන එක වැලකිලා සම්පූර්ණයෙන් අපිට මේ ඊටාම ප්‍රාථමික මට්ටමේ සූක්ෂම මට්ටමේ තියෙන මෙන්න මේ ධාතු ලක්ෂණ එක ඉන්න පුළුවන් නම් අන්න සෑහෙන හොඳ මට්ටමකින් ධාතු මනසිකාර භාවනාව සිද්ධ වෙනවා. ඒකයි. එතෙන්ට යආගන්න තමයි මේ යන අභ්‍යාසය කෙරෙන්නේ.
ඔව්. මං අපි කියන්නේ තව ස්වාමීන් වහන්සේ අවුරුද්දක් ගන්න නැහැ නේ අපි මේ පටන් අරගෙන. ඒකයි. දැන් මට අර අපි කරපු භාවනාව ගැන කල්පනා කරනකොට ස්වාමීන් වහන්සේම කිව්වා මං ඒත් කල්පනා කළා මේ දැන් අපි මොකද්ද මේ
කරලා
තියෙන්නේ කියලා. කියන්නේ අපිට ඒක සාමාන්‍ය වැරදුනාද කියලා හිතමා. ඒකයි. එතකොට දැන් අපි මේ තුන්වෙනි පියවර යනකොටත් මේ සාමාන්‍යයෙන් ඒ පළවෙනි පියවරත් කරගෙන මේ යන්න ඕනේද? ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම මේ දකුණු කකුල උසනවා තියෙනවා මේ වම් කකුල උසවනවා තියෙනවා කියලා එහෙම අපි ඉස්සෙල්ලාම එහෙමත් කියලා ඕනේද ඒ අනිත් විදියට යන්න?
නෑ, ඒක අවශ්‍ය වෙන්නේ හිත පිට යනවා නම් විතරයි.
ඒ කියන්නේ
මෙනෙහි කිරීමක් කියන එකක් අවශ්‍ය වෙන්නේ හිත පිට යනවා නම් විතරයි.
නමුත්
හිත පිට යන්නේ නැතුව ඔය දැනීම් එක්ක 100%ක් අපේ අවධානය තියෙනවා නම් මෙනෙහි කිරීමක් අවශ්‍ය නෑ. ඒ වෙනුවට මේ දැනීම් එකම යන්න පුළුවන්.
ඔව්.
ඊට පස්සේ ඒ කියන්නේ දැන් පාදයේ ඔසවනකොට තමන්ට දැනෙනවා.
ඔව්.
ඒ දැනීමත් එක්ක තමන් 100%ක් ඉන්නවා. එනකට ගෙන යනවා. ඒ ගෙන යනකොට තමන්ට දැනෙනවා තමන් ඒ තුල ඉන්නවා. තබනවා. තබන එක තමන්ට දැනෙනවා ඒ තුල ඉන්නවා. එතකොට ආයෙ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. එතකොට ආයෙ ඉතින් මෙතන ඔසවනවා, ගෙනිනවා, තබනවා කියලා කියන්නවත් අවශ්‍ය නැහැ.
ඒක හිතේ තියාගෙන හිතෙන් මෙනෙහි කරන්න ඕනෙත් නැහැ.
ඕනෙත් නැහැ. මුලදී ඕන වෙන්නේ හිත එහෙමෙහෙ දුවන හින්දා. හැබැයි ඕක පුරුදු වෙනකොට හිත දුවන්නේ නැහැ. හිත දැන් ඉන්න පටන් ගන්නවා. දැන් ආනාපාන සතිය වඩද්දී මුලැමැදාග බලන අන්තිම පීවර මතක් කරගෙන ගන්නකො මේ සබ්බකාය පටිසංවේදී අහලා තිනවද? අන්න ඒ මට්ටමේදී අපිට බැහැනේ මේක මුල, මේක මැද, මේක අග කියලා මේ හිතින් කියන්න බෑනේ. එතකොට මේක කරන්න බෑ. එතෙන්ද තියෙනවා ඊටාම සූක්ෂම භාවයක් හිතේ තියෙන්න ඕනේ. සැහැල්ලු භාවයක් හිතේ තියෙන්න ඕනේ. අන්න ඒ බඳු සූක්ෂම සැහැල්ලු හිතකින් තමයි මේ මුලැමැදාග බලාගන්නේ. ඔය වගේ තමයි සක්මනේදී. දැන් මේ සක්මනේදී ඔන්න පටන් ගැනීමක් තියෙනවා. පාදයේ ඔසවනවා. ඒ එසවීමේ මුළු ක්‍රියාවලිය බලා ගන්නවා අපි. ඒක දැන ගන්නවා. ගෙන යන ක්‍රියාවලියක් තියෙනවා. ගෙන යාමේදී චලන රාශියක් තියෙන්නේ. ඉතින් චලන රාශිය බලා ගන්නවා අපි. ඒක ගැන දැන ගන්නවා. අපිට තබනවා. තබද්දී දැනීම් ටිකක් තියෙනවා. ඒකත් බලා ගන්නවා. අපි තුන් පොළොවට තද කරනවා. එතකොට දැනෙනවා. ඉතින් මේ ඔක්කොම දැක ගන්නයි තියෙන්නේ. දැන ගන්නයි තියෙන්නේ. හිතේ හිතෙන් අපි අර කියවන්නේ, මතුරන්නේ නැත්තම් මෙනෙහි කරන්නේ මේක මුල් වෙලාවේදී පමණයි.
ඒ තේරුම කරන්න ඕනේ ඇස් දෙක අරගෙන.
නැතු
අපි මෙච්චර දවසක් සක්මන් භාවනා කළේ ඇස් දෙක වහගෙන.
බුදුමයි ඔහොම බේරුණා.
නෑ අපි
හැප්පුණේ එහෙම නැද්ද ඔයව?
නෑ අපි හදාගෙනනේ ඉතින් තියෙන්නේ. ඒ කියන්නේ අපිට යන්න
එහෙම
නැහැ. ඉතින් අපි හිතුවේ ඇස් දෙක වහගෙනයි සක්මන් භාවනාව කරන්නේ කියලා. ඇත්තමයි.
නෑ එතනදී ඇත්තටම ලොකු අභ්‍යාසයක් ලැබෙන්නේ නැහනේ.
ඒ
කියන්නේ එතකොට නිකන් අපි ඉඳගෙන කරනවා වගේ. නමුත් සක්මනේදී ඇත්තටම අපිට ලැබෙන අභියෝගයම තමයි කොහොමද මේ ඇස් දෙකක් අරගෙන අනිත් අයත් ළඟ සක්මන් කරද්දී සද්ද බද්දක් තියෙනකොට මම කොහොමද මේ මට උවමනා තැනට හිත යොමු කරන්නේ? ඒක අමාරුයි ඇත්තටම. දැන් අපි ඉඳගෙන ඉන්නකොට නම් පුළුවන් තරම් ශබ්ද අඩු තැනක ඇස් දෙකක් පියාගෙන ඉරමිනිය ගොතාගෙන එහෙමනේ කරන්නේ. ඒක එකතකින් පහසුයි. නමුත් සක්මන අර පැත්තෙන් බලද්දී අමාරුයි. නමුත් ඒ අභියෝගයෙන්මයි අපි ඉස්සරහට යන්නේ. දැන් හිත මේ දැන් අපි මේ භවනා කරනවා කියන්නේ එකතකින් පුහුණුවක් මෙතන වෙන්නේ. නමුත් අපි අපේ හිතේ කෙලස් මතුවෙන්නේ මෙතනදි නෙමෙයිනේ.
නෙමෙයි.
ඉතින් ඒ අර ඒ අභියෝගයට තමයි අපි ටික ටික යන්න තියෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සක්මන් භාවනාවක යම් කෙනෙක් සාර්ථක වෙනවා නම් එයාටම මේ ප්‍රධාන පදං වීරයක් වඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අද්ධානක්කමෝ හෝති පධානක්කමෝ හෝති කියලා කියනවා. අද්ධානක්කමෝ හෝති කියන්නේ ඕනතරම් දිග ගමනක් යන්න පුළුවන් හැකියාව. පධානක්කමෝ හෝති කියන්නේ මේ බාධා මැද්දේ මේ කටයුත්ත කරන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. මොකද අර යා පුරුණු පුහුදු මේ පුරුණු මේ පුරුදු පුරුදු වෙන්නෙම ප්‍රශ්න අතරේ ඇස් දෙකක් අරගෙන සද්දක් තියෙද්දි අනිත් පැයත් ඉඳද්දිම තමයි තමන් පුරුදු වෙන්නේ. ඉතින් ඒක සාර්ථක වෙනවා කියන්නේ යා ලොකු මිකන්නේ ජයග්‍රහණයක් කරනවා.
දැන් මම නම් මෙහෙම ඉතින් ඒ දන්න හැටියට මාත් කලි මේ සාමාන්‍ය භාගයට ඇස් දෙක වහගෙන යන්තම් මේ එහෙම වටපිට නෙපෙන විදියට පොඩ්ඩක් විතර ඉස්සරහ පේන යන්තම් ඇස් දෙක වහගෙන එන්නේ. එහෙමයි මං සක්මන් භාවනාව මෙච්චර කාලයක් කෙරුවේ.
නෑ එහෙම නෙමෙයි. අපි නිකන් මේ ඇස් දෙක තියාගන්න බොහොම මේ පහසු දුරකින්.
ඔව්.
සාමාන්‍යයෙන් මීටර් 5ක් විතර ඉස්සරහින් බලා ගන්න. දැන් අර මෙහි වීඩියෝ එක එහෙම දැකලා නෑනේ. ඒක පෙන්වන්නේ ඒකයි. ඒ කියන්නේ ඇස් දෙක තියෙන්න ඕනේ හුඟාක් ඈත බලන්නත් එපා. ආධුනික මට්ටමේදී වටපිට බලන්නත් එපා. ළඟ මේ ඔළුව නවල ළඟ බලන්නත් එපා. ඒ වෙනුවට නිකන් අපි සාමාන්‍ය ඇවිදිනකොට ළඟ බලන්නේ යම් දුරක් බලන්නේ එච්චරමයි කරන්න
තියෙන්නේ.
සාමාන්‍ය අපි ඇවිදිනකොට මේ යම් දුරක් බලනවාද ඒ දුර තමයි සාමාන්‍ය තේතන තියෙන්නේ මීටර් 3-4ක් තමයි බලන්නේ ඉස්සරහා. ඒ ඉස්සරහා බලාගෙන තමයි ඇවිදින්න
තියෙන්නේ. එතකොට හොඳට ඇස් දෙක අරගෙන ඒ දිහා බලාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ.
එහෙන් බලනවා නෙමෙයි ඇහි බැලීමට නෙමෙයි අපි ප්‍රමුඛත්වය දෙන්නේ. පාදයේ දැනීමට. ඒකයි ඔතන පටලව ගන්න එපා. ඇතම් කෙනෙක් සක්මනේ යනවා එහින් බලාගෙන හරි යම්කිසි එක තැනක්. ඒක ඒ තරම්ම නිවැරදි නෑ. මොකද එතෙන්දී අපේ හිතේ සමාධිය හැදෙන්න හිත එකඟ වෙන්න පුළුවන් ඒ බලන තැන.
ඔව්.
ඒක නෙමෙයි මෙතෙන්ද බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්ද බලාපොරොත්තු වෙන්නේ බලන තැන හිත එකඟ කර ගැනීම නෙමෙයි. පාදයේ වදින තැන හිත එකඟ කර ගැනීම. ඒතර ලොකු වෙනසක් තියෙනවා.
ඔව් ඒක මට ලොකු පැටලීමක් තිබුණේ මෙත්තේ දවසක් මේ සක්මන් භාවනාවේ.
හොඳයි හොඳයි.
ඔව් ආවසමයි.
සම්තරවන් සම්. ඔහො පොඩකින්.
ආනාපාන සති භාවනාව වඩද්දී
ඔව්
හුස්ම ගන්න يعني ඉන්හෙල් එක්සෙල් කරනකොට
ඔව්
අපි එතකොට මේ අර කන්සන්ට්‍රේට් එක තියාගන්න සාමාන්‍යයෙන් මම කරන්නේ කඩනවා. ඒ කියන්නේ මම හුස්ම ගන්නවා කියලා එක දෙක කියලා කඩනවා.
අහහ.
ආයි පල්ලයට දානකොටත් එක්සෙල් කරනකොටත් මම මේ විදිහටම කඩ තමයි දාන්නේ. එහෙම දාන එක වැරදිද නැත්නම්
ඒක වෙහසයි නේද? වෙහසක් දැනෙනවා. ඒ කියන්නේ ඕක මුලදී පොඩ්ඩක් අහු වෙනකම් පුළුවන් වෙයි. හැබැයි ටික හිත පුරුදු වෙන, ඒ කියන්නේ හිතට එකඟ වෙන්න හිතටම තේරෙවි මේක වෙහසයි කියලා. එහෙනම් ඒ කියන්නේ අපි ඔච්චර කඩන්න ඕනේ නැහැ. මේක හිතන්නේ 1 2 කියලා කරනවා කියලා. හුස්ම ගන්නකොට 1 කියලා කියනවා. පිට කරනකොට 2 කියලා කියනවා. නැත්නම් in කියලා කියනවා, out කියලා කියනවා. ඉතින් මේක කරන සාමාන්‍ය හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ ආස්වාසයේදී අපි in කියලා කියනවා, ප්‍රස්වාසයේදී out කියලා කියනවා. ඉතින් මේක ඒ කරමින් භාවනාව කරනවා. දැන් ඔන්න හිත එකඟ වේගනේ යනවා. හිත සකස් වෙගෙන යනවා. දැන් මේක හොඳට සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා යනකොට තමන්ටම තේරෙනවා දැන් ආස්වාසී ඊටාම සියුම්ම දැනෙන්නේ. අන්නේ සියුම්ම දැනෙන ආස්වාසයේදී තමන් මේ එකයි කියලා හරි ඉන් කියලා හරි මොකක් හරි කියනවා කියන එකම බාධාවක්. ඒකම බරක් දැන්. මොකද අර සිත යන්නේ ඊටාම සියුම් මට්ටමක දැන් යන්නේ. එතෙන්ට අර වගේ මෙනෙහි කිරීමක් හරි බරක් වශයෙන් වැටෙනවා. ඒක තේරුණාට පස්සේ තමයි ආයෙක නවත්තන්න තියෙන්නේ. දැන් ඒක අවශ්‍ය නැහැ තවදුරටත්. දැන් හිත සෑහෙන එකඟ වෙලා තියෙන්නේ සියුම් භාවයක තියෙන්නේ. දැන් අන්න මෙනෙහි කිරීම අතරලා දැම්මා. දැන් මේ දැනුවත් භාවය තුළ ඉන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ අපි මෙතෙන්දී එකයි 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 කියලා එහෙම යන්න ඕනේ නැහැ. ඔයාලට ඕන නම් එකක් විතරක් ගන්න. ආස්වාසය එකයි කියලා කියනවා. ප්‍රස්වාසය දෙකයි කියලා කියනවා. ඕන නම් තව ඉතින් ඔගේ තව ක්‍රමයක් යනවා. ආස්වාසය එකයි ප්‍රස්වාසයටත් එකයි කියනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයට දෙකයි කියනවා. ඒකෙත් ඕන දෙකයි දෙකයි. ඊළඟ ප්‍රස්වාස යුගලයේ තුනයි කියනවා. ඒ වගේ ඕන නම් 10 වෙනකන් යන්න පුළුවන්. ඊළඟ ආපස්සට එනවා. එකයි එකයි දෙකයි දෙකයි මේ විදිහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක උපක්‍රම තියෙනවා. Tamanට ඒ කියන්නේ කැමති ඒ කියන්නේ සාර්ථකයි කියලා හිතන ඒ ක්‍රමය පාවිච්චි කරලා වැඩක් නැහැ. හැබැයි ටික ටික හිත එකඟ වෙන්නේ මේ ක්‍රමය අතහැරලා දාන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මම මේ දවස් ටිකේ ටිකක් මේ භාවනාවේ අතරමං වෙලා වගේ.
මොකද වෙලා තියෙන්නේ?
ඒක මට නිකන් අර ගියේ වේගි නෑ වගේ නතර වෙලා.
නෑ ඒක තමයි සමහරලා මම දන්නේ ඉතින් මේ කියන්නේ සමහරලාවට ටික ටික කියන්නේ දැන් අපි මේ විශේෂයෙන්ම ප්‍රඥා පත්‍රය යනකොට ඒකේ ඒ තරම්ම වේගයක් දැනෙන්නේ නෑ. අපි ඒ කියන්නේ අපිට දැන් මුලදී නම් සමාධියක් වැඩෙනකොට සමහරලාට වේගයකින් මේක වැඩෙනවා කියලා තේරෙනවා. හිතන්න දැන් අද ඔන්න මට පුළුවන් වුණා ඔන්න වාඩිලා ඉන්න ඊට පස්සේ මගේ හිත ඔන්න විනාඩි 10ක් එක මේ එකඟ වෙලා තිබුණා. ඔන්න හිත අපිට හිත දිනුවා ඔන්න විනාඩි 15ක්. ඉන්න තව සතියකින් තේනවා දැන් විනාඩි 20ක්ම දැන් හිත එකඟ වෙලා තියෙනවා. ඒත් තමන්ට නිකන් මේ දිනුවක් තේරෙනවානේ. මේකේ ඔන්න වර්ධන වීමක් තියෙනවා කියලා තේරෙනවා. නමුත් කාලයක් භවනා කරද්දී නිකන් එහෙමම අපිට දැනෙන මට්ටමක එකක් කෙටි කාලයකින් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ සතියක් ඇතුළතදී මෙන්න මෙච්චර වර්ධනය වුණා කියලා අපිට එහෙම තේරෙන්නේ නැහැ. එබඳු යම් වර්ධනයක් දැන් විශේෂයෙන්ම විපස්සනාවට ගියාට පස්සේ මම කියන්නේ දැන් කෙලස් ටිකක් බලබලා යන ගතියක් චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් වගේ මට්ටමකට ආවනම් එතෙන්දී ලොකු වර්ධනයක් තේරෙන්න يعني සැලකිය යුතු වර්ධනයක් දැන් තියෙනවා කියලා තේරෙන්න මාස ගානක පරතරයක් බලන්න වෙනවා. يعني මාස 6කට වගේ කාලයකට සාපේක්ෂව දැන් හිතේ තත්ත්වය කොහොමද? එදාට සාපේක්ෂව මගේ හිතේ කෙලස් වල අඩුවක් තියෙනවද? ඇතුලේ කතාවට පොඩි සමනය වීමක් තියෙනවද? නැත්තම් ආවේගශීලී ගතිය අඩුවක් තියෙනවද නැත්තම් හිතේ දමනයක් තියෙනවද කියලා අන්න ඒ වගේ නිර්ණායක හරහා තමයි ඒ වගේ පොඩි පොඩි දේවල් හරහා තමයි අපිට මේකේ වර්ධනයක් තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඒ කියපු ටික හරි මට දැන් එහෙම තේරෙනවා මම දැන් ඉස්සර වගේ ආවේගශීලී නෑ මේ දැන් ඕනම සද්දවද්දයක් දැන් ළමයි ටීවී එක බැලුවත් මට පුළුවන් මේ භාවනාවක පාඩුවිලා ඒ ටික කරගන්න පුළුවන් බුද්ධ වන්දනාව කරන්න පුළුවන් ඉස්සර නම් දැන් එහෙම පොඩි සද්දයක් ඇහෙනකොටත් මේ ඉතිපිසෝ ගාතාවත් අමතක වෙන වට්ටමක් එනවා
නේද? එතකොට වෙන වෙන මතක් වෙන්නේ නැද්ද?
ඉතින් දැන් එහෙම නෑ මේ සද්ද පද්ධතියෙද්දිත් ඒ කියන්නේ හිතේ එකඟ බවක් තියෙනවා කියන එක. නමුත් ඉතින් අර ටිකේදී මට හිතෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා මේ ඒකෙන් මම පසුතැවෙනවා නෙවෙයි. නමුත් මට දැනෙනවා ටිකක් මං ආපස්සට ගිහිල්ලාද
කියලා. ඒක තමන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෑනියෝ මීට කලින් කතා කරලා තියෙන හින්දාද මම මේ කෙලින්ම කතා කරන්නේ. මෑනියෝ හිටියේ ටිකක් අර අනිසිත ස්වභාවයක් ඇසුරු කරමින්නේ. එතනදී අනිසිත භාවය ඇසුරු කරගෙන ඉස්සරහට යන්න වෙන්නේ. පුළුවන් තරම් එතකොට يعني ආතතියකින් තොර හිතක් පවත්වන්න ඕනේ. ඊළඟට අරමුණු වලින් තොර හිතක්. නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන සිතක්. උපාදාන නොකරන සිතක් තමයි පවත්වන්න වෙන්නේ. ඉතින් ඒ తත්වයේ තමයි බහුලීකృత වෙන්න තියෙන්නේ. ඒකේ දැන් රාගය ද්වේෂ මෝහ අඩු වෙන්න ඕනේ. Tamanta තේරෙන්න ඕනේ දැන් කලින්ට සාපේක්ෂව හිතේ ද්වේෂය අඩු වෙලාද? කලින්ට සාපේක්ෂව දේවල් හඹාගෙන යන ගතිය අඩු වෙලාද? ඊළඟට Taman කලින්ට සාපේක්ෂව දේවල් දිහා බලනකොට හිත ඒවා එක පැටලෙන ගතිය අඩු වෙලාද? සද්ද ඇහෙනකොට ඒවා එක පැටලෙන ගතිය අඩු වෙලාද? මේ කතා කරන්නේ ඇහෙනකොට. අහන්නතෝ ඉන්නව නෙමෙයි මේ. රූප පේනවා හැබැයි හිත ඒවත් එක්ක ගිහිලා පැටලෙන්නේ නැහැ. හිත ඉන්නවා තමන් එක්කම. අන්න ඒ වගේ ගති හැදෙන්න ඕනේ. එහෙම හැදෙනවා නම් අන්න වර්ධනයක් තියෙනවා. ඒ වගේ ගතියකින් ඒ වගේ කියන්නේ ආපස්සට හැරලා බලද්දි අන්නේ හැකියාවන් ටික වර්ධනය වේගෙන යනවනම් ඒ කියන්නේ අපි ගමනේ වර්ධනයක් තියෙනවා. අනිත් එක තමයි අපි දැන් ওই අනිසිත භාවයක් එහෙම පටන් ගන්නකොට අපිට තියෙන බොහොම සීමිත පරිසරයක්. ඒ කියන්නේ හිතන්න දැන් අපිට තේරෙනවා දැන් පොඩි ආරක්ෂාවක් වගේ දෙයක් තියෙනවා. හිත අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ පොඩි වටාපිටාවක් එක්ක නිකන් මීටරයක දුරක් කියලා හිතන්න මම මේ තේරෙන්න කියන්නේ. පොඩි මීටරයක් ඇතුලේ නිකන් අපි ඉන්නවා මේ ආරක්ෂක වළල්ලක් තියාගෙන වගේ. දැන් ඒ මීටරේ වළල්ලට එන්න අමාරුයි දැන් අරවට. දැන් අරව සද්ද ඇහෙනවා හැබැයි මෙතනින් ගැලවිලා යනවා. ස්රූප පේනවා මෙතනින් ගැලවිලා යනවා. මේ සිතුවිලි එනවා මේ හරියෙන් ගැලවිලා යනවා. මේ මීටරේ වළල්ල තුල අපි ඉන්නවා ආරක්ෂා සහිතව. අන්න ඒ වගේනේ මොකක් නිකන් පටන් ගන්නෙන්නේ. හැබැයි මේ මීටරේ ටික ටික වර්ධනය වෙන්න ඕනේ. තේරෙනවද? ටික ටික වැඩෙන්න තමයි තේරෙනවා දැන් නම් සිතුවිලි ආවට අර හුඟාක් ළඟට එන්නේ නැත්තම් රූප පෙනුනට රූප දැන් කඩාගෙන තමන්ගේ හිත ආක්‍රමණය කරන්නේ. සද්ද ඇහුනට ඒවා ලොකු පීඩනයක් ඇති කරන්නේ. ඉතින් මම මේ කියන්නේ බුදේ ඉඳන් රෑ වෙනකම්ම මේක නැහැ කියන එක නෙමෙයි. ඉතින් මේකේ අතරමැදි අවස්ථා එමට එන්න පුළුවන්. ඒ කියන්නේ ඇතම් වෙලාවට අපේ හිත නායි වැටෙන්න පුළුවන්, ද්වේෂය විශ්ෙන්න පුළුවන්, රාගය විශ්ෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් මම මේ කියන්නේ. සමස්තයක් වශයෙන් හිතේ ස්වාභාවිකව කොච්චර මේ බඳු මට්ටමක් වැඩිලා තියෙනවද? ඒ එන්නේ බඳු සත්‍යයෙන් තමයි අපිට වර්ධනයක් මේ තේරුම් ගන්න වෙන්නේ.
ස්වාමීන් වහන්සේ මට අන්තිමට දුන්නු කමඨහන්දී ස්වාමීන් වහන්සේ කිව්වේ පරයන්කේ හුඟක් දුරට අර නොදැරෙන තැනට අවදි වෙන්න සතිය ටිකක් වැඩි කරගන්න කියන එක. ස්වාමීන් වහන්සේ මම ගොඩක් මේක දැන් සතියේ මටත් තේරලා තිබා සතියට වඩා සමාධිය ටිකක් වැඩි වෙනවා වගේ කියලා. ඊට පස්සේ මම හුඟක් සක්මනේ සහ එදිනෙදා වැඩවලදී හුඟක් සතියට තව ටිකක් වැඩිපුර අවධානය දුන්නා ස්වාමීන් වහන්සේ. දැන් සක්මන කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අන්තිම සති දෙකේ වගේ ඇතුළත කරපු වගේ සාමාන්‍යයෙන් පටන් ගන්නකොටම හිත මුල් පියවර දෙක තුන යනකොටම හිත උපේක්ෂාවට යනවා. එතනින් පස්සේ හොඳට සක්මන වෙනවා ස්වාමීන් වහන්සේ. සතියත් ඉස්සරට වඩා වැඩි කියන එක තේරෙනවා. මෙහෙම කරනකොට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් මම පැයකමාරක් විතර වගේ කරා ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් විනාඩි 45 වගේ යනකොට නිදිමතක් එනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක තීන මිද්දයක් නෙවෙයි. ඒතර හොඳට සතිය හොඳට මේ සමාධිය ඔක්කොම තියෙනවා. ඒකත් එක්ක මේ නිදිමත ගතියක් වගේ එනවා ස්වාමීන් වහන්සේ. උපරිම පැයක් වගේ යනකොට එතනින් එහාට ඒක කන්ටිනියු කරොත් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒක බෝරින් වෙනවා. ඊට පස්සේ තීන මිද්දට යනවා ඒ වගේ තත්වයක් වෙනවා ස්වාමීන් වහන්සේ.
මම හිතනවා එතන සමාධියක් හැදෙනවා කියලා. ඒ කියන්නේ සක්මනේ අපි යනකොට ඒ කියන්නේ දැන් ආයාස කරව නෙමෙයි යනවා ඇත්තේ.
නිකම්
සැහැල්ලුවෙන් ඕනේ දැන් යන්න. අනිත් එක මේ දැන් අපි දැන් ඔය කියන මට කතා කරන මට්ටමේදී අපි දැන් අරමුණටවත් හිත දාන්න සුදුසු නැහැ.
දැන් සමනස අරමුණට දාන්නෙම නැහැ.
ඒක තමයි. දැන් අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ආධුනික මට්ටමේදී අනිවාර්යෙන් හිත අරමුණට දාන්න ඕනේ කියලා. ඔය මට්ටම් වලදී අරමුණට දාන්න යන්නත් එපා. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් නිදහස්ව තියන්න. දැන් දේවල් තියෙනවා දැනෙනවා නමුත් හිත එකක්වත් ග්‍රහණය කරන්නේ නැහැ. හිත තියෙන්නේ පූර්ණ නිදහසක. පූර්ණ අවදිමත් බවක් තියෙනවා. පූර්ණ මේ මොකද්ද අනිසිත ස්වභාවයක් තියෙනවා. දේවල් තිබුණට ඇසුරු කරන්නේ නැහැ. ඒ මට්ටම පවත්වාගෙන යනකොට අන්න හිතේ විවේක ස්වභාවය වැඩි වෙනවා. හිතේ විවේකේ වැඩි වෙලා සමහරට එතන හිත සමාධි වෙන්න පුළුවන්. ඒ සමාධි වීම නිරූපණය වෙන්නේ අර වගේ නිකන් නිදිමතම කියන්න බෑ. නිකන් ස්පීය වීගෙන වගේ එනවා දෙයක්. නිකන් නිලංකාර වගේ වීමක්. ඒ හරහා තමයි අර හිත දැන් ටිකක් ගැඹුරකට නිකන් සමාධියකට යන්න දැන් උත්සාහයක් දරනවා නැත්නම් ඒකට සූදානමක් වෙනවා කියලා තමන්ට තේරෙන්න පුළුවන්. ඒ වෙලාවේදී තවදුරටත් සක්මන් කරන එක සුදුසු නැහැ. ඒ වෙලාවේදී එහෙම හිටගෙන පොඩ්ඩක් හිතට සමාධි වෙන්න දෙන එක තමයි සුදුසු. නැත්නම් මේ පරයන්කට ගිහිල්ලා පරයන්කේදී හිතට සමාධි වෙන්න දෙන එක තමයි සුදුසු. එතෙන්දී අපි කඩාගෙන මේකත් කඩාගෙන මං සක්මන් කරනවා කියන එක මේ කියන්නේ අපි දන්නේ නැහැ එතකොට. අපි මේ තේරුම් ගන්න නැහැ හිතේ ස්වභාවය. හිත වර්ධනය වෙන හැටි දැක දැක නෝකර යන්න තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී මේ හරියට එනකොට තමන්ට තේරෙනවා නම් හිත දැන් ටික ටික නිශ්චල වෙන්නයි කැමති. ඇවිදින එකක් දැන් මේකට බරයි. හිතේ නිකන් පොඩි අඳුරු භාවයකට වගේ එන්නේ. ඒ කියන්නේ සමාධියක් තමයි දැන් මෙතන හැදෙන්නේ. විපස්සනා මේ නිකන් සමාධි වීමක් වෙන්න හදන්නේ. ඒතකොට ඒකට ඉඩ දෙන්න තමයි තියෙන්නේ.
සමිනාස දැන් අමතර සමහරවිට මම පරයන්කේ කරන වෙලාවට වෙනත් කමටහනක් මොන හරි ඔය පොඩ වෙලාවකට වඩනකොට සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනා වගේ දෙයක් වගේ කරනකොට සාමාන්‍යයෙන් හිත පරයන්කෙදි පුරුදු වෙලා ඉන්නේ ස්වාමිනාන්ස අරමුණක් නැතුව සමාධි වෙන්න. දැන් වෙන අරමුණක් දාපු ගමන් හිත ඒකට කැමති නැහැ. දැන් මෛත්‍රී භාවනා වගේ අරමුණක් කරනකොටත්
අනිවාර්යෙන් කැමති නැහැ. ඒක දෙන එකක් සුදුසු නැහැ. ඒක ඇත්තටම මෛත්‍රිය උතන්නේ පුළුවන් නම් නිකන් මේ පතුරවන මේකට දාන්න. නැත්තම් ඒක ආයෙත් මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා කියලා එහෙම දැමීම හෝ එහෙම නැත්තම් ආරිස් මේ මගේ ගුරුවරයා නිදුක් වෙම්මා එහෙම කියලා දැමීමකට හෝ මෙතන සුදුසු වෙන්නේ නැහැ. ඕනනම් පුළුවන් හාත්පස පතුරවලා කෙලින්ම චේතෝ විමුති මට්ටමකින්ම දාන්න පුළුවන් සියලු සත්වයෝම සුවපත් වේවා කියලා. මොකද දැන් ඔය මේ යන මේකේදී දැන් ඔය අනිසිත භාවය ගන්න පුළුවන් චේතෝ විමුති මට්ටමකට. අනිමිත චේතෝ විමුති කියලා කියන්නේ දැන් අපි අරමුණු ග්‍රහණය නොකර යම් ස්වභාවයක හිත පවතිනවා. හැබැයි ඒක වර්ධනය වෙන්න ඒක හාත්පස පතුරවන්න පුළුවන් නේ. දැන් අර මං කිව්වේ දැන් මීටරයක් ඇතුලේ අපි මොකක්වත් නැතුව ඉන්නවා. හැබැයි ඒක වැඩෙන්න මේක තව තව පුළුල් වෙන්න ගන්නවානේ. ඒ කියන්නේ ආක පැතිරෙනවා. අන්නේ ඒකම මේ මෛත්‍රියට දාන්න පුළුවන්. මෛත්‍රියෙන් අන්න සියලු සත්වය සුවපත් වේවා කියලා හාත්පස පැතිරිච්ච මෛත්‍රියකට දාන්න පුළුවන්. නැත්තම් මේ වචනේ ඕනෙත් නැහැ නිකන් මෛත්‍රී මේ ගුණය තියෙන නිකන් මෛත්‍රී ක්වලිටි එකක් තියෙන්නේ. අන්න ඒක හිතට මිශ්‍ර කළා නිකන් හාත්පස මෛත්‍රී ස්වභාවයක් නිකන් පතුරවනවා. ඒ වගේ දෙයකට යනවා මිසක් يعني නැවත විතර්කයක් කළා යනවා කියන එක සුදුසු නැහැ.
ස්වාමීන් වහන්සේ එදිනදා වැඩ කටයුතු කරනකොට වුණා සමහරලාට මොකක් හරි හොඳට වාඩි වෙලා ලෙක්චර් එකකට අහගෙන ඉන්නකොට වුණත් ධර්ම දේශනාවක් වගේ අහනකොට වුණත් දැන් හිත දැන් ඒක ටික බෝරින් නම් ෆලෝ කරන්න කැමති නැත්නම් ඉක්මනට අර ගිහිල්ලා නිකන් සමාධියකට රිංගගෙන නිකන් හැංගිලා ඉන්නවා. ඊට පස්සේ උපේක්ෂාවක් වගේ තියෙන්නේ. හැබැයි අර දේ ෆලෝ කරන්නේ නැහැ හිත.
ඔව්.
ඒ වගේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මෙතන අබ්බැහියකට යනවාද මේක එහෙම කියලා අර
ඔව් මේ සමාධියද?
ඒ සමාධිය.
එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සමාධියෙත් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේකේ ගැඹුරක් තියෙනවා මේ සමාධිය තුළ යම් පමණක ආස්වාදයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකේ ඒ අපි ඒකට අහු වෙලා ඒක තුළ පැය ගණන් ඉන්නවා කියන එකත් ඒ තරම්ම සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් මොකද ඒ හරහා අපේ හිතේ නිමිති ගන්නෙ නැති ස්වභාවය සමාධිය හරහා හැදෙන්නේ. ප්‍රඥාව හරහා නෙමෙයි. සමාධියෙන්නේ මේක මේ අල්ලන් ඉන්නේ. කියන්නේ සමාධියෙන් හදනවා ස්වභාවයක් හිතේ මොකක්වත් අරමුණක් ගන්නෙ නැහැ. නිමිති ගන්නෙ නැහැ. හැබැයි මේ ප්‍රඥාව වැඩි වීම හරහා නෙමෙයි. එතකොට අපි සමාධිය අඩු කරන්න වෙනවා. හිතට එහෙනම් කැමති වෙලාවට විතරක් එයාට කැමති වෙලාවට විතරක් සමාධිය වෙන්න දෙන්න. Taman කැමති වෙලාවට නෙමෙයි. අපි මෙහෙවනවා නෙමෙයි එතකොට භාවනාව. එතකොට හිතට යම් විවේකයක් දැනෙනවා. එයාට උවමනයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතන්න අපි හුඟාක් රාජකාරී බහුල වුණා. හිත දැන් ආයෙත් වික්ෂිප්ත වුණා. දැන් හිත අර තිබිච්ච එකලස නැති වුණා. අන්න එතෙන්ද සමාධිය අවශ්‍යයි. එතෙන්ද ආයෙත් ඔන්න පොඩ්ඩක් වාඩි වුණා. ඕන්නම් ආනාපානෙට හිත දැම්මා. නැත්නම් ආයෙ අර අරමුණු නැති සබාවයටම හිත දාලා ඒකම පොඩ්ඩක් තියාගෙන හිටියා. එහෙම පොඩ්ඩක් ඉන්නකොට අන්න හිත සමාධිමත් වුණා. ඒක වැරද්දක් නෑ. නමුත් හිතේ විවේක ස්වභාවය සාමාන්‍යයෙන් තියෙනවා නම් හිත අරමුණු දැඩිව ග්‍රහණයක් යන්නේ නැත්තම් හිතේ යම් ශාන්ත ස්වභාවයක් තියෙනවා නම් එතෙන්දී ආයෙත් සමාධියකින් ඕක මෙව කරනවා කියන එක එතකොට මේ සමාධිය කියන්නේ මේ ඉන්ද්‍රිය සමතාවයකට එන්නේ නැහැනේ. ඉන්ද්‍රියන් කීපයක් බුදුරජාණන්සේ පෙන්වනවානේ සතිය සමාධිය ප්‍රඥාව කියලා. ඉතින් මේවැය සමතාවයක් අවශ්‍යයි. නැත්තම් අපි සමාධිය ඉස්සරහට ගත්ත ගමන් ඒකේ අපි හිර වෙන ගතියක් හිත ටක් දාලා සමාධියට යන ගතියක් එනවා. ඉතින් විපස්සනා මොහුණු වරකින් ගත්තාම ඒකේ පාඩු තියෙනවා.
ස්වාමීන් වහන්සේ මට තේරෙනවා සත්‍යයට වඩා සමාධිය පොඩ්ඩක් ඉස්සර වෙනවා වගේ කියලා ගතියක් මම හුඟක් වෙලාවට ඒ නිසා දැන් ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ කරන්න බෑ කියලා දෙයක් නේද මම ඒක පාලනය කරන්න හදනවා සත්‍යයට දාන්න හදනවා වගේ එකක් තියෙනවා මට හිතෙනවා මම ඒ නිසා පොඩ්ඩක් ඇත්තටම මේවා වෙනවාද කියලා
ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් අනිත් කටයුතු කරද්දී බලන්න يعني ඒවත් තුළ අපි ග්‍රහණය නොකර කෙලෙස් ඇති කරගන්න නැතුව අපි ඉන්න පුළුවන් නම් ඒත් එක්ක මේ කටයුතු වල යෙදෙනකොට අපි අපේ හිත දිහා බලනවා නම් එතකොට අපේ හිතේ ආතතියක් ගොඩනගන්නේ නැත්තම් ඒ කියන්නේ මෙතන වැඩිවීමක් තියෙනවානේ. දැන් අපි කියන අනිසිත භාවයක් පුරුදු කරන්න ඒ කියන්නේ අපි බලන්න ඕනේ මේ අනිත් කටයුතු වල යෙදෙනවා යෙදෙද්දි මේ හිත දැන් මේකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? කෙනෙක් එක්ක කතා කරනකොට මම එයා එක කතා කරන්නේ එක මං යාව මැඩ පවත්වන්නද නැත්නම් මම යාව නිකන් ආකර්ෂණය කරන්නද නැත්නම් මේ කතාවෙන් මම කෙනෙක් හදන්නද අනිත් වගේ නිකන් අපේ තුල ආකල්ප තියෙනවනේ කතා කරද්දී අන්න ඒ වගේ අපේ හිතේ මතුවෙන කෙනස් දිහා බලාගෙන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි තව වැඩපලක් කරනවා. එතෙන්දී අපි මේ වැඩපල කරද්දී කොහොමද මේ කටයුත්ත කරන්නේ? මෙතන මම නිකන් කෙනෙක් වෙන්න කටයුත්තක් කරනවද නැත්නම් මේකෙන් මම කීර්ති නාමයක් ගන්න කටයුත්තක් කරනවද නැත්නම් මොකක් හරි ඒ වගේ අපිට පුළුවන්. ඒ නිසා අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී වෙනත් මේ කටයුත්තක් කරද්දී අපේ හිත දිහා බලාගෙන මේ කටයුත්ත කරන්න නැඹුරුවක් තමයි හදාගන්න තියෙන්නේ. මේ බඳු හැකියාවක් හදාගන්න අන්න කෙලස් එතකොට තමයි මතුවෙන්නේ. අපි වැඩක් කරද්දී කෙලස් මතුවෙන්නේ දැන් වාඩි වෙලා පරයන්ක වාඩිලා හිටියට ඉතින් ලොකුවට කෙලස් එන්නේ නැහැ. එතන සමාධිත් වෙනවා. සමාධි වුණාට පස්සේ කෙලස් කිට්ටු කරන්නේ නැහැ. ඉතින් කෙලසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් සමාධිය. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ කෙලස් නැහැ කියලා. අමාරුයි නේ වැඩේ.
ස්වාමිනාසේ මම සමහර වෙලාවට එකක් කරනවා දැන් කාලයක් අර ආසාවෙන් කරපු ඇබ්බැහියේ හොබීස් වගේ තිබුණා ඒවා දැන් ගොඩාක් අතහැරලා දින ස්වාමිනාංශේ මම සමහර වෙලාවට අර self assessment එකක් කරන්න ආයෙත් හිතට හිත බලෙන් ඒවට දාලා බලනවා ඒ වගේ වෙලාවට හිත ඇසිරෙන්නේ කොහොමද කියලා වගේ දැන් මේ වගේ එකක් කරනකොට ස්වාමිනාංශ වයි මට හිතෙනවා මේක අර හොද හොද මඩේ දානවා වගේ වැඩක් වෙනවද එහෙම කරන එකකින් කියලා
හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා දැන් බුදුරජාන් වහන්සේත් කියන්නේ ප්‍රඥාවෙන් බලබල දැක දැක ප්‍රහාණය කරන්න. එහෙනම් පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා කියලා කියන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් හිතර නිකන් පරණ අරමුණු ඇසුරු කරද්දී කොහොමද දැන් මෙයා මේක එක ගනුදෙනු කරන්නේ? ආයෙත් මේකෙදී ආ රාග ද්වේෂ මෝහ වලට යනවද? මේකේ අරතරන් තදින් තරම් මුලා වෙනවද? එහෙම නැත්නම් මෙයා දැන් මුලා නොවි ඉන්නවද කියලා තේරුම් ගන්න නම් පොඩ්ඩක් ඉතින් අර වගේ තල්ලු කරලා බලන්නත් වෙනවා. ඒ නිසා මෙතෙන්දී අදහස් වෙන්නේ බලෙන් හිතට කෙලස් දාන්න කියලා. නමුත් අද විවිධාකාර අනිකුත් කටයුතු වල යෙදෙනකොට තමන්ගේ තේරෙනවානේ මේ වෙලාවදී නම් මෙහෙම දෙයක් වෙනවා. මෙන්න මේ අය මට ඇසුරු කරන්න වෙනවා. මෙතෙන්දී දැන් හිත කොහොමද කටයුතු කරන්නේ? පරණ විදිහටම මෙයා ඇලෙනවද? පරණ විදිහටම ගිහිල්ලා මෙයාත් එක්ක ගැටෙනවද? පරණ විදිහටම ගිහිල්ලා ආයි ප්‍රපංච වලට යනවද? එහෙම නැත්තම් යන්න පුළුවන් නමුත් ටක් ගාලා එනවද? يعني ඒ විදිහට තමයි ඉතින් තේරුම් ගන්න වෙන්නේ. මමත් හිතන්නේ හැබැයි ඒ කියන්නේ අපි භාවනාත් කරන්න ඕනේ හැබැයි අනිත් කටයුතු හරහා තමයි අපේ වර්ධනයක් තියෙනවද කියලා අපිටම තේරුම් ගන්න වෙන්නේ. එහෙම නැතුව භාවනාව තුලින්ම මැනගන්න අමාරුයි. අනිත් කටයුතු වල යෙදෙනකොට තමයි තේරෙන්න ඕනේ මේ කියන්නේ භාවනාව හරහා ආපු ශක්තිය ඒ තැන්වලදී යෙදෙන්න ඕනේ. මේ පුහුණුවෙන් ආපු හැකියාවන් ඒ තැන්වලදී යෙදෙනවා. එතකොට තමයි තේරෙන්නේ මම මෙතන බොහොම අමාරු තැනක් මේ කටයුතු කළේ. මම නොරුස්නාක කට්ටියක් එක්ක මට කටයුතු කරන්න සිද්ධ වුණා. මම යන්තම් වැඩේ ගොඩ දාගත්තා. යන්තම් මම එක්කෙනෙක්වත් ගැටුනේ නැහැ. ඒ අවස්ථානුකූලව මම ඒ අවශ්‍ය තීරණින් ගත්තා. ඉතින් ඒ කියන්නේ ලොකු යම් පමණක මේ කියන්නේ ප්‍රායෝගිකව හැකියාවක් නේද තියෙන්නේ. ඉතින් ධනිකර භාවනාව ප්‍රායෝගික වෙන්න ඕනේ. ඉතින් අපි මෙතන කරන්නේ එකතකින් පුහුණුවක් පමණයි. මෙතන මේ ඉඳගත්තා සක්මනක් කරා. මෙතන තියෙන ධනිකර පුහුණුවක්. නමුත් මේකේ නිවැරදි අභ්‍යාසය ලැබෙන්නේ එළියදිමයි. එළිය අනිත් ඈතක කටයුතු කරනකොට ඒ වැදීම තමයි නිවැරදිම අභ්‍යාසයක් ලැබෙන්නේ. ඒ තැන්වලදී අපි නිවැරදිව තීරණ ගැනීම. ඒ තැන්වලදී අපි කෙරසුන්ගෙන් තොරව මොකක්වත් මේ පැත්තකට බර වෙන්නේ නැතුව ඒ තැන්වලදී කටයුතු කිරීම කියන්නේම මේ භවනාවෙන් ආපු ලොකු ශක්තියක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි.
එහෙමයි
ස්වාමීනි. හොඳයි අපිට වෙන ප්‍රශ්න නැත්තම් අපේ සාකච්ඡා අවසන් කරනවා. දැන්වත් අපි සවස 4ට ධර්මදේශන වාරයේ සමග මුණ ගැහෙනවා. සෙල දිනාටම තෙරුවන් සරණයි.